दाई हमें दिन आठ बजे वहाँ सरनाई अभी तथागत हैं वहाँ से इटत तथागत हैं वहाँ से निसाब भी ना उतन धर्म रखते इटत ये तो धर्म रखते निसाब भी ना वहाँ तो वहाँ संग रखते नमस्कार नमस्कार ही रहेगा अब अभी भावना वाले तो रखते आने जे सफाये सुधर माविसी में से ऐसे लगी एक काले की बाग तुम वहाँ से කුරුරට කම්මස්ස ධම්ම නම් වූ කුරුරට ඇසංගේ නියංගමක් වේද එහි වැඩවසන සේක. එකල්ලි වනායි භාගතුන් වහන්සේ භික්ෂූන්ට මහණෙනි කතා කළ සේක. පින්වතුන් වහන්සේයි මේ භික්ෂු භාගතුන් වහන්සේට උත්තර දෙන්නේ. භාගතුන් වහන්සේ මේ කාරණේ වදාළා. මහණෙනි කාමයෝ අනිත්තේ තුච්ඡේ. මෝසදායි විනාශන ස්වභාවයත්තා. මහණෙනි මේ මායාවකින් කරන ලද්දක් වැනි. අඥානයන් විසින් මගේ මගේ කියන ලබන්නා වූ මෙලවැත්තා වූ යම් මනුසකාම ගුණයෝ වෙද්ද පරලෝ ඇත්තා වූ යම් දිව්‍යකාම ගුණයෝ වෙද්ද මෙලවැත්තා වූ යම් මනුස්සකාම සංඥාව වෙද්ද පරලෝ ඇත්තා වූ යම් දිව්‍යකාම සංඥාව වෙද්ද මේ දෙකොටස මාරයාට යටත් වේ මේ මාරයාගේ ස්ථානීය වේ මාරයා දමන කෑම වේ මාරයාගේ කොටු වේ මේ කාමයන් අරමුණු කොට සිත්ති හට ගන්නා උදැඩි ලෝභයේද ව්‍යාපාදයේද අන්‍යයන්ට වැඩියෙන් කිරීමයි කියන ලද සාරම්භයේ තියෙන අකුසලිය පවතිත. ඒ අකුසලිය මේ ශාසනෙ හික්මෙන්න වාර ශ්‍රාවකයාගේ අන්තරායත මිස හටගන්නේ කියලා කියනවා. ඒතකොට මෙතන පෙන්නනවා අනිච්චා වික්කවේ කාම තුච්ඡා මුසා මෝස ධම්ම මයා කතමේතම් වික්කවේ බාල ලාපන ඉතින් මෙතන පෙන්නනවා මේ කාමී කියන එක අනිත්‍යයි කියන එක. ඒ කියන්නේ කාමී කියන එක තේන සකස් කරන දෙයක්. ওই කාමී කියන එක සකස් වෙන එක අපි තව ටිකකින් බලමු. ඊළඟට බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේක තුච්ච දෙයක්. ඒ වගේම පෙන්නනවා මේක මෝසා මෝස ධර්මයක්. අපි මතකද අපි බැලුවා මේ ලෝකේ ගත්තාම යම්කිසි සත්‍යක් තියෙනවද? අමෝස ධර්මයක් තියෙනවද ඒක නිර්වාණය කියලා මේ අනිත් දේවල් ඔක්කොම මෝසාවන් මෝස ධර්මයක් කියන හැටියට හඟගත්තා. ඊළඟට ආයෙත් පෙන්නනවා මායාකත මේතං කියලා මායාවකින් කරන ලද්දක් වැනි කියලා. මායාකත මේතං මායාවකින් කරන ලද්දක් වැනි. බාලලාපන බාලයාගේ වචනේ බාලයාගේ වචනයෙන් සිදුවන දෙයක් කියලා කියනවා. එතකොට ওই බාලයාගේ වචනිය සිද්ධ වෙනවා කියලා කියන්නේ දැන් අපි දන්නවා මෙහෙම මට කියන්න පුළුවන් උදාහරණයක් මම කලින් කිව්වා අර මං කිවි අර විශ්වවිද්‍යාලය යන කාලේ මගේ යාළුවෙක් හිටියා ඒ යාළුවමයි කතා කරගෙන ඉන්න තවත් යාළුවෙක් ඇවිල්ලා කියනවා මේ විදිහට මේ එයා කාන්තාවගේ යම්කිසි ශරීර කොටසක් එයා වර්ණනා කරනවා ඉතින් යාළුවෝ මන් දිහා බැලුවා මං එයා දිහා බැලුවා ඒ පාරේ යාළුවෝ ඉඳන් කිව්වා මේ බෝධිසත්වයෝ සහ නරමුව කියලා අර මනුස්සයාට. එතකොට මේ මම පෙන්නන්නේ ওই පාසලක එහෙම දරුවෙක්. අවුරුදු 12ක 13ක විතර දරුවෙක්. එයා ওই මේ වවේදේ කාමයන් ගැන කාන්තාවන් ගැන සිතපු කෙනෙක් නෙමෙයි. මේ අවස්ථාවේදී ওই පන්තියේ හිටපු මෝරපු ළමෙක් හරි එහෙම නැත්නම් ලොකු පන්තියේ ළමෙක් හරි ඇවිල්ලා යාට කියනවා වගේ කතාවක්. මෙන්න මේ විදිහට විස්තරයක් කරනවා. මේ විස්තරය කරාම අර කුඩා දරුවට හිතෙනවා මේ කිව්ව කතාව ඇත්තද කියලා බලන්න ඕනේ කියලා. ඒ පාර එයා බැලුවා නම් මොකද වෙන්නේ? විඥානය එතන පිහිටනවා. විඥානය පිහිටුණා නම් නාම රූපයක් ඇති වෙනවා. නාම රූපේ ඉඳන් සලආයතන ඔය විදිහට දිගින් දිගටම භවපච්චය ජාති කියන එකන් එයාගේ හට ගැනීම කියන එක තියෙනවා. ඒකට එයාට නැති කාමයන් කියන ඒවා ඔය විදිහට ඇති වෙන්න පටන් ගන්නවා අර විඥානය අර විදිහට පිහිටීම නිසා. ඇති වෙලා තියෙන කාමයේ තියෙනවා නම් ඒක වැඩි දියුණුව. ඉතින් අර ඕගොල්ලන්ගේ හුඟාක්ම ওই කාමයන් කතාවන් ඔය ඇති වෙලා තියෙන්නේ. ඔය වගේ කවුරු හරි මිනිස්සෙක් කියපු කතාවක්. දැන් ඕගොල්ලෝ සැනසීමෙන් ඉන්නවා. තව එක කෙනෙක් ඇවිල්ලා කියනවා මේ හොඳ නාට්‍යයක් තියෙනවා. මේ හැමදාම බ්‍රහස්පතින්දට යනවා. අර කිව්වයින් පස්සේ ඉතින් මෙයා වර්ණනා කරනවා. ඉතින් මෙයාටත් හිතෙනවා මේ කතාව ඇත්තද කියලා බලන්න ඕයි කියන එක. මෙයා බලන්න ගියාම අර විඥානය අර විදිහට පිළිලා යායකට. ඔය විදිහට තමයි හරියට මේ දේවල් සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ මට කියන්න පුළුවන් ඔය විශ්වවිද්‍යාලවල එහෙම මේ විශ්වවිද්‍යාල නෙමෙයි ඔය පාසල්වල ඉගෙන ගන්න ළමයිගේ කාලවල ඒ ළමයි මාංශිල පාඩම් කරනවා විභාගේ කරන්නේ කියලා. ඉතින් දවස් තුනයි විභාගෙට තියෙන්නේ. තවත් එක්කෙනෙක් එනවා. එයා කලින් පාඩම් කරපු එක්කෙනෙක්. එහෙම නැත්නම් පාඩම් කරන්නේ නැති එක්කෙනෙක් ඇවිල්ලා කියනවා මේක හරි ලස්සනද ෆිල්ම් එකක් තියෙනවා. මේ ෆිල්ම් එක දවස් දෙකකින් යනවා. එයා වර්ණනා කර කර මේක කියන කියනවා. ඉතින් දැන් අර ළමයා කල්පනා කරනවා දැන් ෆිල්ම් එක ෆිල්ම් හෝල් එකෙන් දවස් දෙකකින් යනවා. දැන් කොහොම හරි මේක යන්න ඉස්සෙල් ගිහින් බලන්න කියලා. ඉතින් එහෙම කරාට පස්සේ මොකද වෙන්නේ? මෙයාට අර ඒගොල්ලන්ට තේරෙනවා මෙයා කියපු කතාව නම් මේ ෆිල්ම් එකේ නෑ. නිකන් අපි අමාරු වැඩනවා විතරයි කියන එක මෙයාට පේනවා. එතකොට ඔන්න විදිහට තමයි මේ ලෝකේ අන්‍ය පුද්ගලයන් විසින් බාලයා විසින් මේ කොහොම වචන කියලා ඒ ඇති කරන එක තමයි බාල ලාපනා කියලා එක කියලා කියන්නේ. එතකොට ඊළඟට පෙන්නනවා යච දිට්ඨ ධම්මික කාම යච සම්පරායික කාම යච දිට්ඨ ධම්මික කාම සංඥා. එතකොට කාමයේ කාම සංඥාවයි කියන බුදුහාමුදුරුව එතන දෙකක් පෙන්නනවා. සම්පරායික කාම සංඥා මේ දැනට තියෙන කාමයයි පස්සට ඇති වෙන කාමයේ කාම සංඥාවයි කියන. උභය මේ මේ දෙකම මාර දෙයියන්. මේක මාරයට යටත් වෙනවා. මාරස්ස විසය මාරයාගේ ස්ථානීය වෙනවා. මාරස්ස නිවාපෝ මාරයා දමන කෑම බේට්ස් මාරස්ස ගෝචරෝ. මාරස්ස ගෝචරෝ කියලා කිව්වම මේක ඇවිල්ලා රේන්ජ් එක කොටු. ඒ කියන්නේ ඕගොල්ලන්ගේ ඇහැට යම්කිසි දුරක් පේනවද? යම්කිසි දුරක් දැකලා යම්කිසි අරමුණක් ගන්නවද? ඒක මාරයාගේ රේන්ජ් එක. ඕගොල්ලන්ට පේන දුර මාරයාට පේන. මාරයාගේ පේන දුරේ තමයි ඕගොල්ලෝ ඉන්නේ. ඉතින් අර අපි ඉන්නේ අර කුගුල් කොටුව ඇතුලේ. අර සතර ආහාරය කියන්නේ මේ මායාවේ කුගුල් කොටුව. එතකොට මේ පුද්ගලයා කල්පනා කරනවා මෙන්න මේ දේව නිසා මේ පුද්ගලයාට ඇති වෙන්නේ මොකද්ද? ඒතේතේ පාපක අකුසල මානස අභිජ්ජා ව්‍යාපාදාපි සාරම්භ. අභිජ්ජාවයි ව්‍යාපාදයයි සාරම්භයයි කියන ඒ තුන තමයි අපිට ඇති වෙන්නේ කියන එක. එතන මේ ආර ශ්‍රාවකය මේ විදිහට කල්පනා කරනවා. මහණෙනි එහෙලා ආර ශ්‍රාවකයෙන් මෙසේ ප්‍රත්‍යාවේක්ෂකය. යම් දිට්ඨ ධම්මික කාමෝත් යම් සම්පරායික කාමෝත් එත්. යම් දිට්ඨ ධම්මික කාම සංඥා කෙනෙකුත් යම් සම්පරායික කාම සංඥා කෙනෙකුත් එත්. මේ දෙකම කාමේ කාම සංඥා යන දෙකම මායාවේ තැන් වෙනවා. මායාවේ විෂය වෙනවා. මායාවේ නිවාපය. මායාවට ගෝචර වෙනවා. රේන්ජ් එක වෙනවා. මේ කාමගුණයේ නිසෙයි මානසික වූ අවිද්‍යා ව්‍යාපාද සාරම්භයන තෙල ලාම කපුසල ධර්ම පවතිනවා. ඒ තුන් කෙලසුන්ගේ මේ සස්නේ හික්මින ආර ශ්‍රාවකයාට අන්තරාය පිරිස පවතින. මම කාමගුණ ලෝකයේ මැඩපියා දැහැන් අරමුණු. දැහැන් අරමුණු කියලා කියන්නේ චුළුමින්දේසේ පෙනෙන උතන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්. අපි දන්නවනේ බෝධිපාක්ෂික ධර්මයේ ආර අෂ්ටාංගික මාර්ගයේ සප්ත බුද්ධ්‍යාගිය විරිය හතර නේද? එතකොට ඔය විදිහට මේ බෝධිපාක්ෂික ධර්මයන් කියන්නේ අරමුණු කොට අදිෂ්ඨාන කොට වාසය කරන්නේ නම් ඊතා ඒක මම ඉපළෝ මාත්ගතෝ සිතින් කාමගුණ ලෝකේ මැඩපිවා සිතින් බෝධිපාක්ෂික අරමුණු අදිෂ්ඨාන කොට වාසය කරන්නෝ මාගේ යම් සිතේ හටගන්නා වූ පවිතු අකුසලු අභිජ්ජා වූ ව්‍යාපාදී සාරම්භය දෙත උනෝ ඉති ඔවුන් දුරුවිරින් මාගේ සිත කාමාවචරණෝ අප්‍රමාණෝ මොනවට වඩනාලද සිතක් වන්නේ අප්පමාන සුභාවිතා කියලා කියන්නේ. ඒ කියන්නේ සුභ කියන විමුක්තිය. සුභාවිත සිතක්. මෙසේ පිළිපන්නා වූ බහුල කොට වාසය කරන්නා වූගේ සිත රහත් බවට හේතු විදර්ශනාවෙන් හෝ ධානයට හේතු සමාධියෙන් පාදේ. මනා පැහැදින් ඇති කල්ලි ඊතාත්මය කම්පාන වූ ධාන සමාධියට පැමිණේ. ප්‍රඥාවෙන් හෝ එහෙම නැත්නම් ශාරීරියගේ බිඳෙමින් මරණයෙන් මත්තේ යම් කාරණෙක මේ භික්ෂුව උපදින්නා උපාක විඥානයක් වේද ඒ කුසල චතුත්ථ ධ්‍යාන සමාන වූවක් වන්නේ යන මේ කාරණේ ඇත්තේ. මහණෙනි පළමුව කෙලසුන්ගෙන් කම්පාන වූ ධ්‍යානයට හිතු ප්‍රතිපදාවයයි කියලා කියන්නේ. මේ කියන්නේ මොකද්ද? මේ කියන්නේ අපි අර මාරයන්ගේ කුකුල් කොටුවේ මම පැනලා ඉන්නවා කියන එකයි කල්පනා කරන්නේ. මේ කාමේ කාම සංඥාව නිසා මට අවිජ්ජා ව්‍යාපාද සාරම්භ කිනීම ඇති වෙනවා. දැන් ඒතකොට මම කල්පනා කරනවා මම මේ මායාවේ කුකුල් කොටුවෙන් එළියට පැනගෙන ඉන්නවා නම් අභිගුය කියන වචනේ උදේ එළියට පැනගෙන මම ඉන්නවා නම් හොඳයි කියලා. මේකෙන් ඉවත් වෙලා මම ඉන්නවා නම් හොඳයි කියලා සිතක් ඇති කරගන්න. අන්නේ සිත ඇති කර ගැනීමෙන් අදිෂ්ඨානයක් තමයි ඇති කරගත්තේ. මම මේකෙන් අයින් වෙනවා. මේක අයින් වෙනවා කියලා දැඩි අදිෂ්ඨානයක් ගන්නවා. ආන්න ඒක නිසා එයාට ඇතිනෝ ඒ සුබ කියන විමුක්තියට කියන එකට එයාට යන්න පුළුවන්කම කියන එක තියෙනවා. එතකොට අපි දැන් අපි ඩයග්‍රෑම්ස් වලට ගිහිල්ලා පොඩ්ඩක් මේක බලමු. මෙතන මේ ආනේජ් ඩයග්‍රෑම්ස් කියලා ඩයග්‍රෑම්ස් ඔයගොල්ලන්ට දීලා තියෙනවා. ඉතින් අපි පළමුවෙන් ඒ අනිත් බ්‍රහ්ම ලෝක රහතන් වහන්සේලාට කෘතඥතාවය පළ කරන මේ ඩයග්‍රෑම්ස් අපිට ලබා දුන්නාට. එතකොට ඔය දෙවෙනි ස්ලයිඩ් එකට ගියොත්ින් ඔයගොල්ලන්ට පේනවා. මේ දෙවෙනි ස්ලයිඩ් එකේ ඔයගොල්ලන්ට පේනවා මේ කාමයේ කියන එක ඇති වෙන්නේ මේ හේතුවයි ප්‍රත්‍යයයි කියන එක. ඒ කියන්නේ හලිත ගාණි සූත්‍රයත් එක්ක අපි බලමු ඩයග්‍රෑම් එක. මේකේ තියෙනවා මුලින්ම මෙතන තියෙන්නේ මොකද්ද මේ කබලින්කාර ආහාරය. මේක අපිට හේතු වශයෙන් තියෙනවා මේ සුබයි සුඛයි අත්තා කියලා ගන්න. ඒ වගේම මේකේ අර අතන උසයි මෙතන පාතයි ආදී වශයෙන් නිමිති ගැනීම ප්‍රත්‍ය වෙනවා. ඒ ප්‍රත්‍යයි හේතුවයි නිසා ඕගොල්ලෝ දන්නවා අපිට මේ සුබ වුණා වුණාම සුඛ වුණා සුඛ වුණාම අත්ත වුණා. ඒ අත්ත වුණායින් පස්සේ අපි අභිනිවේසේ අරහ අපිට පේනවා මේ ප්ලෑන් එකක් කියන එකක් අපි ගහමු. ඒ මනසෙන් කරන්නා වූ කර්මයන් මේ වෙනකොට කෙරලා ඉවරයි. එතකොට ඒක නිසා අපිට මේ අත්තවාද උපාදානී මුසාවාදී ඇතිලා අපි මේ ගමන් කරනවා කියන එක දැනෙනවා. දැන් එතකොට මේකේ පළවෙනි ඉඳ වශයෙන් ගත්තාම අපි බලන්නේ කාමය කියලා කියන්නේ මොකක්ද කියන එක. එතකොට කාමය කියලා කියන්නේ සංකප්ප රාගෝ පුරිස කාමං. සංකල්පයට තියෙන රාගය තමයි පුරුෂයාගේ කාමයේ හැටියට තියෙන්නේ. එතකොට මේ සංකල්පයට තියෙන රාගය කියන එක සංකල්පය කියන එක අපි මෙතන ලකුණු කරලා තියෙනවා. එතකොට මෙන්න මේ සිතුවිලි නිසා සුභයි සුඛයි අත්ත කියන ගැනීම නිසා අපිට සංකල්පයක් ඇති වෙනවා. එතකොට අන්නේ සංකල්පයට අපේ යම් රාගයක් තියනවාද? අන්නේ රාගය තමයි මේ කතා කරන්නේ පුරුෂයාගේ කාමයේ කියන එක. එතකොට ඒ කාමයේ කියන එක හැදෙන විදිය අපි පොඩ්ඩක් බලමු. අපි කි විවිධාකාරයකට ඔක පැහැදිලි කළා මතකද කරා. වේදනාවේ ගැප් එක ආවයින් පස්සේ අර ලුණු මිරිස් කන කතාවක් කියන්නේ. අපි මම සුබයි කියලා ගත්තා ඊට පස්සේ අර ගැප් එකක් ඇති වෙනවා කියන්නේ. මම කලින් ගත්ත එකත් එක්ක අන්න ඒක ගැති වෙලා තමයි අපිට කාමයේ කියන එක අපි මේ සිතේ අපි සකස් කරන අඩුවක් පුරවන්න. ඔක වෙන්නේ කොහොමද? ඔය 2B කියන ඩයග්‍රෑම් එකට ගියොත් දෙවෙනි ඊළඟට තියෙන ස්ලයිඩ් එකට මේ ස්ලයිඩ් එකේ ඔයගොල්ලන්ට පෙන්වනවා මුලින්ම අපි වස්තුවක් දකිනකොට ඒ වස්තුව එකපාරටම අපි සුබයි කියලා ගන්නවා. ඒක තමයි මේ මෝහයෙන් කෙරෙන්නා වූ ක්‍රියාවලියක්. මුලින්ම රවුම කරවන්නේ මෝහය නිසා. මුලින්ම සුබයි කියලා ඉඳන් සත්‍යය ඇතුළේ මේක ඇතුළේ වීමක් කියන. ඕක වෙන්නේ අපේ පෙර සංස්කාරයක් නිසා. ඒ කියන්නේ දැන් අපි පානාතිපාතේ අදින්නාදානි මුසාවාදයේ හිම කරලා තියෙන නිසා අපි කරකෝමෙන් තමයි ගමන් ඉන්නේ. එතකොට දැන් අපි දන්නවා ඔය පූසෙක් හිම එකපාරට ඔය රිංගනවා. දැන් මීයක් හිම බටයක් ඇතුළේ රිංගනවා දැක්ක ගමන් මූ දුවගෙන ගියා හිතුවේ නැහැ. එකපාරට දුවලා ගිහිල්ලා මේක අසට රිංග ගන්නවා. එතකොට පිටින් බලන මනුස්සයාට පේනවා අනේ මූ හරි දුකයකටපත් වෙනවා නේද කියලා. මේක අසට රිංගලා විශාල වූ දුක්කයකටපත් වෙනවා නේද කියලා මොන්සයට කල්පනා කරනවා. ඒ නමුත් අර සතා ඒක ගැන හිතුවේ නැහැ. අර බල්ලට මස් කට්ට විසි කරනකොටම පොතලී සූත්‍රේ මතකද? බල්ල දුවගෙන ගියා ගත්තා. මේකේ මස් තියෙනවද නැද්ද කියලා විමසීමක් මොකේ කල්පනාව නැහැ. එකපාරටම දුකට වැටෙනවා. ආන්නේ වගේ තමයි මේ මිනිස්සේ දකින්නකොටම එකපාරටම අපි සුබයි කියලා කතාවක් ඇතුළට යනවා. එතකොට ඔය සුබයි කියලා ආවට පස්සේ මේක අපි කරකවන්න පටන් ගන්නවා. ඒ කරකීමෙන් තමයි අර නිත්‍ය කියන එක ඇති වෙන්නේ. එතකොට මේ පළවෙනි එකේ මෝහයෙන් ගත්තා වූ තීරණයේ තියෙනවා ඔය නිත්‍යභාවයට අපි යන්නේ නැවත නැවතත් පුරුණ ස්පර්ශ කිරීම. අර පුද්ගලයාව නැවත නැවතත් බැලීම. අර කට්ලට් කතාවක් මම කිව්වේ විගානක කට්ලට් තියෙනවා. දෙන්නේ කතා කර කර ඉන්නවා. කට්ලට් ටික තියෙනකම් මෙයාට මනසට හොඳයි. මෙයාට පේනවා මේක තියෙනවා කියලා. කට්ලට් ටික අඩු වෙගෙන යනකොට තමයි මෙයා දෙන්න කලබල වෙලා ගිහින් අරක ගන්න. එතකොට ස්පර්ශ කරන තාක්කල් අපිට නිත්‍ය කියන එක තියෙනවා, රාග සල්ලෙන් ස්පර්ශ කරන කා. අන්න ඒ විදිහට තමයි මේ නිත්‍ය කතාව කියන එක අපිට ඇති වෙලා තියෙන්නේ. එතකොට සුබයි කියලා ගත්තා, දැන් රාග සල්ලෙන් කැරකීමෙන් තමයි මේ නිත්‍යභාවය කියන එක අපි එලා තියෙන්නේ. ඔය සුබයට නිත්‍යයි කියලා එකතු කළාට පස්සේ ඒ මෙන්න මේ ඒරියා එක තියෙනවා නේද, මෙන්න මෙතන පේනවද මේ ග්‍රීන් ඇරෝ එකකින් මේ කැඩලා තියෙනවා, ත්‍රිපී සීමක් වාගේ එකක් තියෙනවා. මෙතන ඉඳන් යනවා ඔයගලන්ට සුබයට යනවා, නිත්‍යයි කියලා ගන්නවා. ඒක නිසා අපි සංස්කාරයට එනවා, ආපහු මෙතනට එනවා. එතකොට මේ ග්‍රීන් වර්ටිකල් බාර් එකෙන් දකුණු අත පැත්තට ওই සුබය කියන එකෙන් පල්ලෙහා පැත්තට තියෙනවා ওই ත්‍රිපී සීම කියන එක තමයි ওই කාම රාග අනුසේ ඒරියා එක කියලා කියන්නේ. එතකොට මෙතන මේ කාමරාග අනුසය කියලා කියන්නේ මෙන්න මේ සංස්කාරයන්. අර සුභයට නිත්‍යයි කියලා වුණාම සංස්කාරයන් නිත්‍යයි කියලා අපේ සකස් වීමක් තියෙනවා. අන්න ඒක නිසා ඕගොල්ලන්ට මේ ලයින් එක ඕගොල්ලෝ ටිකක් දික් කරොත් ඉන්නේ. මේක තමයි මේ කාමරාග අනුසය. මේ ලයින් එක ඕගොල්ලෝ ටිකක් දික් කළොත් ඕගොල්ලන්ට පේනවද මේ සංඥාවට යනවා කියලා. ඔය තිත්තිරි රේඛාවකට ලකුණු කරලා තියෙන සංඥාවට. ඒ කියන්නේ මොකද්ද? දැන් මට මේ සුභයට නිත්‍යයි කියලා එකතු වුණාම මට සුඛයි කියලා සංඥාවක් ඇති වෙනවා. අර මිනිස්සයා දිහා බලන තාක්කල්, පවතින තාක්කල් මට දැන් සුඛයි කියලා කතාවක් එනවා. ඒතකොට මේක කරකෝලා කරන්න, මේ ස්පර්ශ කරමින් මම පවත්තන්න මට උන්න දැන් නිත්‍යයි කියලා කතාවක් එනවා. එතකොට මේ පැත්තෙන්, එතකොට මේ පැත්තෙන් නිත්‍යභාවයට ඇවිල්ලා මේ සංස්කාරයන් නිත්‍ය වශයෙන් මේ පරාමාසයට ඇතුල් වීමක් තියෙන එක තියෙනවා දකුණු අත පැත්තේ. අනිත් පැත්තෙන් මේ සංඥාවට එහෙනම් සුඛයි කියන කතාව දීලා තියෙනවා. ඒක ඉම්පෝස් කළා. ඒ කන්ඩිෂන් එක තමන් ඒක මේ පවත්තලා තියෙනවා ඒකට. එතකොට මේ විදිහට මේ සංඥාව සුඛ වුණාම එහෙනම් මේ සුඛ වේදනාවක් මෙතනින් මේ වේදනාව දැන් සුඛයි. සංඥාව සුඛ වෙනකොට වේදනාව සුඛයි. ඒ සුඛ වුණාම මේ සුඛය පරාමාසයට ඇදෙන. දැන් ඉස්සෙල්ල සංස්කාර නිට්ටයයි කියලා මේ පැත්තෙන් ඇදුණා. මේ වේදනාව සුඛයි කියලා පරාමාසයට ඇදීමක් කියන එක වෙනවා. ඔක උතෙන්ට ආවට පස්සේ මෙතනින් අපි පල්ලෙහාට යනවා. ඒක අත්තා කියලා. අර සුඛේ උනාන් පස්සේ තමයි අත්තා වෙන්නේ. මොකද අත්තා වෙලා තියෙන්නේ සුඛේ. අර අපි කිව්වේ අර සර්ෆ් බෝඩ් එකේ යනකොට මිනිස්සයා, ඒ මිනිස්සයාට මේ රැල්ල උඩ ඉන්නකොට එයාට ඇඟීමක් ඇති වෙනවා. මේ මම ඉන්නේ, මම විඳින්නේ කියලා. රැල්ල අනුන්ගේ. රැල්ල පුලඟටයි අයිති වෙන්නේ, ඒක Tamanta එකක් නෙමෙයි. රූපේ අනත්තා. වේදනාව, ඒකෙන් විඳින්නා වූ වේදනාව අත්තා. එතකොට සුඛය තමයි අත්ත වෙලා තියෙන්නේ. එතකොට මේ රූපේ, මේ කසිකවල රූපය අනත්තා. වේදනාව අත්තා. එහෙම නැත්නම් අර කුණු අඹ ගෙඩියක් ගන්නෝ මුදලාලේ අඩුවට දෙනවා ලාභයි කියලා. එතකොට කුණුඹ ටික මං කල්පනා කරනවා මේක ලාභයි, මම මේ අඹ ගෙඩියේ මම මේ රසය ගන්නවා. එතකොට අඹ ගෙඩිය අනත්තා. හැබැයි වේදනාව අත්තා. එතකොට මේක අත්තා, මේ සුඛය කියන එක අත්තා කියලා මෙතන පල්ලෙහාට යන ওই බයියක තියෙන තැනට පරාමාසය ඉඳන් එතෙන්ට යන. මෙතෙන්ට අත්තා කියලා ආවට පස්සේ දැන් Tamanට තියෙනවා අර අත්තා කියලා දිට්ඨියක් Tamanට ඇති වෙනවා. අර සර්ෆ් බෝඩ් එක උඩින් ඉන්න මිනිස්සයා මේ මම ඉන්නවා කියන අර්ථයක් එයාගේ තියෙනවා. එතකොට අන්න ඒක තමයි මේ දිට්ටි අනුසය කියන එක මෙතනට එනවා. මේ දිට්ටි අනුසය කියන එක මේ බය යගති ගමනේ ඉඳන් මේ ද්වේෂ බය අගති ගමන නිසා වේදනාවට ඉරක් ඇඳලා තියෙනවානේ. ආන්න ඒ ඉරේ වැටෙන දිට්ටි අනුසය කියන එක. එතකොට මේ දිට්ටි අනුසය ඕගලන්ට දික්කලොතින් කොහාටද යන්නේ? කබලින්කාර ආහාරය. දැන් මොකද්ද ඔයගොල්ලෝ කියන්නේ කබලින්කාර ආහාරය? කබලින්කාර ආහාරය ඔයගොල්ලෝ පටන් ගත්ත මුලින් සුබයි කියලා. අර මනවලන රූපේ, අර කාන්තාව, අර පුරුෂයා, අර බබා සුබයි කියලා. මේක කරකවල මේ විදිහට එනකොට දැන් මොකද්ද ඔයගොල්ලෝ කියන්නේ? අරක සුඛයි කියනවා. මේ වේදනාව සුඛයි කියලානේ මේක අස්සට ගිහිල්ලා අත්තවට ආවේ. වේදනාව සුඛ වුණා, මේකෙන් අස්සට රිංගුවා, අත්ත වුණා. ඒක නිසා ඇති වුණු දික්තිය. දැන් දෘෂ්ටියේ තියෙන්නේ මොකද්ද? වේදනාව සුඛයි. වේදනාව සුඛ වෙනකොට මම රූපේ දිහා බලන්නේ සුඛයි කියන හැඟීම ඇතුළු. එතකොට මොකද වෙන්නේ? අපි රූපයට කියනවා සුභයි කියලා. අර සුභයි කිව්වා සුඛ වුණා. වෙනවද? ඒක තමයි අර සුභ සුඛ අත්තා කියලා අර ඉස්සෙල්ලා ඩයග්‍රෑම් එකේ පෙන්වන්නේ. එතකොට ඕක ඇති වුණාට පස්සේ ඉතින් ඕගලන්ට ඇති වෙන්නේ නන්දිය කියන එක තමයි. ඊළඟට ඇති වෙන්නේ අර නන්දි රාගය මතකද නන්දි කියලා කියන්නේ ආන්න එක තමයි ඒ හත්වෙනි ස්ටෙප් එක වෙන ඔය විදිහට යනකොට ඔය ස්ටෙප් හතක් උතන අපි මේ කතා කරා ඒව නම්බර්ස් දැම්මේ නැතු වුණාට එතකොට මෙතනදී මොකක්ද අපි මේ කරන්නේ නේද අපි කරන්නේ මොකක්ද අර ඔරලෝසුවක් වගේ එකක් ගත්තා අරගෙන ඉවරලා අපි මේක ප්‍රසන්ට් එකක් දෙනවා කියලා මේක එතුව ටිෂු කර කෑල්ලක උතල ඉවිල්ලා අර ස්පොන්ජ් එකක් එහෙම අර වෙල්වට් රෙදි කෑල්ලක් එහෙම තියෙන පෙට්ටිය ඇතුලේ මේක ලස්සනට තියලා මේ පෙට්ටිය වහලා පෙට්ටියත් එතුව පෙට්ටියත් උතල ඒ පාර ඕක බෑග් එකකට දාලා තමයි යන්නේ මිනිස්සයාට දෙන්නේ ඒතකොට ඒ මිනිස්සයාත් එක තැන්ක් යූ කියලා ගන්නවා එයා දන්නේ නැහැ මේකේ බලු පිටක් තියෙනවද ඔරලෝසුවක් තියෙනවද මොකක්ද කියලා දන්නේ නැහැ දැන් අපේ මේ සංකල්පයේ තියෙන්නේ මොකක්ද එහෙමනම් අර ඔතපු ටිෂු කොළ තියෙනවනේ අරක වටේට ඔතපු ටිෂු කොළ ටික ආන්න ඒවත් එක තමයි මේ අපේ මේ කාමය කියන එක ඇති වෙලා තියෙන්නේ මම මෙහෙමයි මම ඔතලා දෙන්නේ එක්කෙනා ආන්න ඒ தත්ත්වයට තමයි පත් වෙලා තියෙන්නේ Tamanට හොයා ගන්න බෑ මොකද්ද ඔතලා තියෙන්නේ කියලා පාර්ස දෙකක් ඔතලා තියෙනවා නම් දන්නේ නැණි කොයි එකද ඔරලෝසු කොයි එකද මේ මුද්දාරි කියලා නේද ආන්න ඒ වගේ මේක උතලා තියෙනවා. එතකොට එහෙනම් මේක මේ මනසේ ඇතිවෙන්නා වූ දෙයක්. අර අපි කිව්වා කාමය කියලා කියන්නේ මොකද්ද? අර ඉස්සෙල්ල ඩයග්‍රෑම් එකේදී අපි කිව්වා මේක දෙක කියන ඩයග්‍රෑම් එක ගත්තාම එතකොට මෙතන තියෙන්නේ මොකද්ද? මෙතන මේ සංකල්පය කියන එක ඒ සංකල්පය කියන එක දැන් අපි අර මුලින්ම සුබයි කියලා මෝහෙන් අපි තීරණයක් ගත්තාම ඒක මෙන්න මේ ඒරියා එකේ හැදෙනවා. ජාතියයි වේදනාවයි ජරාවයි කියන සරසංකප්ප කියන ඒරියා එක හැදෙනවා. එතකොට ඊට පස්සේ අපි මානෙන් බලනවා අර ෆිට වෙනවද කියලා. මං කිව්වේ මානෙන් ෆිට වෙනවද කියලා බලනවා කියලා. එතකොට ඒ ෆිට වෙනවද කියලා බැලුවාම මේ දෙක ගැලපෙන්නේ නැහැ. අන්න ඒක නිසා තමයි දෝමනස්සයක් ඇති වෙලා ඒක ෆික්ස් කරන්න ගිහිල්ලා තමයි අපිට මේ කාමයේ කියන එක ඇතිලා තියෙන්නේ. අර බට් ටිකක් කන්න ගියාම ඕගොල්ලන්ට හිතෙන්නේ ලුණු බිරිස් ටිකක් තිබුණා නම් කියලා හිතෙන්නේ. එතකොට අර වේදනාවේ අඩුවක් දක්ුණා. වේදනාවේ අඩුව පුරවන්න තමයි මේ මනසෙන් මේව කරනවා. එතකොට මනසින් මේ යන්නේ මොකද්ද? අර අපි ඉස්සෙල්ල උතලා උතලා තියෙන කතාව. ඔරලෝසු මෙන්න මේ ආකාරයට හේතුවා. මිනිස්සේ දැකලා මෙන්න මේ ආකාරයට හේතුවා. අන්නේ එතිලේ ඒ කතාව ටික තමයි මෙතන කියන්නේ. එතකොට මේ සංකල්පයට තිබෙනා වූ රාගය තමයි අපිට මේ පුරුෂයාගේ කාමී කියලා ඇවිල්ලා තියෙන්නේ. එතකොට අපි එහෙමනම් දැන් යමු මේ තුන්වෙනි ස්ලයිඩ් එකට. මේ තුන්වෙනි ස්ලයිඩ් එකේ ඔයගලන්ට පෙන්වන්නේ ඔයගොල්ලෝ දන්නවා අවිජ්ජාවයි ව්‍යාපාදයයි. තුන්වෙනි කාරණේ ඔයගොල්ලෝ දන්නේ සාරම්භය කොහෙද තියෙන්නේ කියලා. ඒ සාරම්භය තමයි මෙන්න මේක පෙන්වන්නේ මුලින්ම ගත්තාම. අවිජ්ජාව අපි දන්නවා ව්‍යාපාදයේ දන්න ඊළඟට සාරම්භය කියන එක ඕගලන්ට වෙනවා මේ සැකයයි පලාසයයි කියන තැන ලකුණු කරලා තියෙන තැන මෙහා පැත්තෙන් ඔන්න ලකුණු කරලා තියෙනවා මේ සාරම්භය කියලා කම්පිටිෂන් කියලා ලියලා තියෙනවා. එතකොට සාරම්භය තියෙන ඔන්න ඔය තැන. ඒක බුදුහාමුදුරුවෝ පෙන්නේ මොකද අනිච්චා භික්කවේ කාමතුච්ඡා මොසා මොස ධම්මා බාල ලාපණං කියලා බුදුහාමුදුරුවෝ එහෙම පෙන්නලා බුදුහාමුදුරුවෝ පෙන්නවා මේ මේකෙන් ඇති වෙන්නේ මේ අභිජ්ජාවයි ව්‍යාපාදයේ සාරම්භය කියන තුන. තවම මේ මෙහෙම කරාම ඇති වෙන්නේ කියන්නේ බුදුහාමුදුරුවෝ ලස්සනට ඒ කෑලි තුනට මේක පෙන්නනවා. එතකොට අර කාමී කියන එක අනිච්චා කියලා කිව්වේ මොකද්ද? බුදුහාමුදුරුවෝ පෙන්නේ අපි අරක කර්කෝල තමයි මේක හදාගත්තේ. මේක පවතිනා වූ දෙයක් නෙමෙයි. අර කෑලි අපි ඔතලා ඔතලා කර්කෝල කර්කෝල එතීමෙන් තමයි අපි අර සංකල්පයට අපි ගියේ මේක මේ විදිහේ හොඳයි කියන එක. දැන් ඕගොල්ලෝ දන්නවා මේ මලක් එහෙම පෙන්වුවාම එක්කෙනෙක් ඉඳන් කියනවා මේ මල හරි ලස්සනයි කියලා. තව එක්කෙනෙක් ඉඳන් කියනවා මට නම් ඕක එහෙම නෑ කියලා. මම ඕකට ආස නෑ කියලා. ඒ කියන්නේ ඕගොල්ලන්ට පේන හොඳටම එන මලේ ඇති ගුණයක් නෙමෙයි මේ. අර මිනිස්යාගේ ඇතුලේ තමයි මේක තිබුණේ. එතකොට එයා අර ඔතීමෙන්, එතීමෙන්, කැරකීමෙන් පෙර තමන් පුරුදු කිරීමෙන් තමයි මේ කතාව ලැබිලා තියෙන්නේ. එතකොට අනිච්චා භික්කවේ කාමාන්දුවාම මේක තනිකර පේනවා. ඔයගොල්ලන්ට මේකේ අර සම්බන්ධතාවය මේක අපේ විඥානයේ ධාරාවක් වශයෙන් මේක පවත්වනවා. ඒ පැවැත්වීම හේතු කොටගෙන මේක උතාගෙන 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 යනකොට කොච්චර උතුවද කිව්වද එහෙම මහුලෙක් එහෙම අරගෙන මහුලෙක් ඔය සතෙක් අරගෙන උතනවා. ඊට පස්සේ ඌට හොයාගන්න බෑ මේකේ ඉන්න සතා කොහෙද කියලා. ඌ මහුළු දැල්වලින් අරගෙන වැහිලා නේද? ආන් ඒ වගේ අපේ මේක උතල උතනම වැහිලා තියෙනවා. එතකොට කාමී කියන එක සකස් කරන ලද දෙයක් කියන එක තමයි ඒක පැත්තකින් වෙන්නේ. එතකොට මේ ඩයග්‍රෑම් එකේ තවත් එකක් පෙන්නනවා. මේක ඩයග්‍රෑම් එකේ පෙන්නනවා මේ අහනුයි මමයි එකතු වෙලා තියෙන තැන. මුලින්ම අහං කියන එක ඕගලන්ට පේනවා මේ අවිද්‍යාව කියන එකෙන් ලයින් එකක් තියෙනවා නේද? අවිද්‍යාව ඉදන් කුක්කුච්චේ දක්වා ලීලා තියෙනවා. ඔන්න ඔය ලයින් එක ඕගොල්ලෝ දික් කරගෙන ගියොත් ඒ ලයින් එක මෙතන පේනවද ඕගලන්ට? මේ මේ තීන විද්‍යේ ඉඳන් මෝහයට යන්නා වූ ලයින් එකක් තියෙනවා කියලා. තීන විද්‍යේ ඉඳන් මෝහයට යන ලයින් එකයි අර අවිද්‍යාව ඉඳන් කුක්කුච්චේ තියෙන ලයින් එකයි ඕගොල්ලෝ දික් කරොත් ඒක කැපෙන තැන. ආන් එතන හරියටම එනවා. එතන තමයි අහං කීර එක්කෙනා ඉන්නේ. ඊළඟට ආපහු ඕගලන්ට පේනවා ওই තීන විද්‍යේ ඉඳන් මෝහයට යන ලයින් එකයි අර දොරමොල්ල තියෙනවානේ. ඒ දොරපොල්ලයි කැපෙන තැන. ආන්න එතන තමයි මම ඉන්නේ. දැන් මේ ඩයග්‍රෑම් එකේ පෙන්නන මේ දෙන්න එකහුව වෙලා ඉන්නා වූ අවස්ථාවක්. ඒ එකහුව වෙලා ඉන්න අවස්ථාව තමයි මේ මෙතන මේ කුක්කුච්චියත් එක්ක තියෙන තැන අස්සේ ඉන්නේ. මේ ඉරි දෙකක් තියෙනවා පේනවද? එකක් තමයි තීන විද්‍යේ ඉඳන් සම්ප්‍රප්පලාපයට යන්නා වූ ඉර. තීන විද්‍යේ ඉඳන් සම්ප්‍රප්පලාපයට යන ඉර. තවත් ඉරක් ඔබලන්ට පේනවා රතු පාටින් ලකුණු කරලා තියෙනවා. මේ සංඥාවෙන් ඉඳන් පලාසයට යන ඉර. පේනවද ඉර දෙක? සංඥාවෙන් ඉඳන් පලාසයට යන ඉරයි තීන විද්‍යේ ඉඳන් සම්ප්‍රප්පලාපයට යන්නා වූ ඉරයි. රතු පාටින් ඔබ ලකුණු කරලා තියෙනවා. අන්නේ ඉර දෙක කැපෙන තැන තියෙනවනේ අර කුක්කුච්චියස්සේ තියෙන. ආන් මෙතන තමයි ආනුයි මමනේ එකහුව වෙලා ඉන්නා වූ තැන. මෙතන මේක හරිය ලස්සන කතාවක් කියනවා. මේ දෙන්න එකහුව වෙලා ඉන්න තැන. ආනේ මම එකම වෙලා ඉන්න තැන. ඔයගොල්ලෝ මේක බැලුවොත් හරියට මේ තීන විද්‍යාව කියන එක ගත්තාම රෝගයක් නේ. සික්කීන එක නේ කියන්නේ තීන විද්‍යාවේ චිත්තයසිකයන් අලසභාවයටපත් වෙනවා. එතකොට ඉංග්‍රීසියෙන් කියනවා sickness of the mind and sickness of the mental states කියලා. එතකොට එයා සික් වෙලා ඉන්නේ, රෝගී වෙලා තියෙන්නේ. එතකොට මේ රෝගී භාවයේ ඉඳන් ඔයගොල්ලෝ මෙතන ආනේ මම නිකා වෙලා ඉන්න තැනට ආවොත් හරියට ওই cross එක නිකන් ඔයගොල්ලෝ වෙනම කඩදාසියක ඇඳත් එහෙම ඔයගොල්ලන්ට තේරෙනවා මෙතන තමයි මේ ආනිවමන ඉන්නේ. මේ මම වෙලා තියෙන්නේ මොකද්ද? අර අත්ත කියලා ගත්තේ අපි ටිකකට ඉස්සෙල්ලා පෙන්නුව අර සුඛේ නේද? එතකොට එහෙනම් එයාට හිතෙනවා මේක සුඛයි කියලා. එතකොට දැන් මෙයා ඒ සුඛය තමයි මම වෙලා තියෙන්නේ. දැන් එතකොට එහෙනම් මේ කෑල්ල බලන්න වම් අත පැත්තේ ඉඳන් තීන විද්‍යේ ඉඳන් මෙතෙන්ට එනකොට අපි මේ කතා කරන්නේ තීන විද්‍යේ ඉඳන් සම්ප්‍රප්පලාපට යන ලයින් එක. තීන විද්‍යේ ඉඳන් මෙතන මේ කුකුච්චිය තියෙන ඒ සම්බන්ධ වෙලා තියෙන අනුගමන එක ඉන්න තැනට ආවහම ඕගොල්ලෝ කියනවා ලෙඩ වෙලා මම. ලෙඩ වෙලා කියන්නේ මොකද? තීන විද්‍යේ. එතකොට අහන්නේ මම එකවෙල ඉඳන් අර අත්ත හැදිලා ඉන්නවා මමයි කියලා. එතකොට ලෙඩ වෙලා මම කියන අර්ථයට ඕගොල්ලෝ එනවා. ඊළඟට ගත්තහම මේ සම්බන්ධ වෙලා තියෙන තැන ඉඳන් දැන් මම ඉන්නවානේ මෙතන. මම ඉඳන් සම්ප්‍රප්පලාපයට ගියාම ඕගොල්ලන් කියනවා මොකද්ද? මම ලෙඩ වෙලා කියලා. ලෙඩ වෙලා මම ලෙඩ වෙලා. මොකද ඔය සම්ප්‍රප්පලාපයේ තියෙනවා මේ නිත්‍ය භාවයක්. සම්ප්‍රප්පලාපයේ කිව්වම කල්පනා කරන්න ඒක නිත්‍ය භාවයක්. අපි නිතරම මේ සම්ප්‍රප්පලාප කරගෙන පවත්වාගෙන ඉන්නේ ඒක නෙතියෙන්නේ. ඔක ධර්මයෙන් පෙන්වන්න පුළුවන්. ඔය සම්ප්‍රප්පලාපයට එනවා කිව්වම මෝහයට ඇවිල්ලා තමයි ඔය සම්ප්‍රප්පලාප කතාව තියෙන්නේ. ඒතකොට නිත්‍ය භාවයකට අපි ඇවිල්ලා තියෙනවා. මම ලෙඩ වෙලා කියලා කියන්නේ ඕගොල්ලෝ හිතනවා මම නිත්‍යයි. මම මේ නිරෝගීව නිත්‍යව මම පවතිනා පුද්ගලයෙක්. ඕගොල්ලෝ හිතන්නේ නැහැ ඕගොල්ලන්ට මේ හෙට ඕගොල්ලන්ට මේ heart attack හැදෙනවා, cancer එකක් හැදෙනවා, එම්බිරිසාවක් හැදෙනවා කියලා එහෙම හිතාගෙන නෙමෙයි ඉන්නේ. මම සාමාන්‍ය හොඳට ඉන්න එක්කෙනා. දැන් මිනිස්සෙක් ඇහුවාම කිව්වම අද මම ලෙඩ වෙලා කියලා නේ කියන්නේ. ඒ කියන්නේ මම හැමදාම ලෙඩ, හැබැයි මම හිතන්නේ අද මම මේ හම්බෙන් මම ලෙඩ වෙලා. తాවකාලිකව ලෙඩ වෙලා කියලා. එතකොට මම දැන් తాවකාලිකව ලෙඩ වෙලා. මම නිත්‍ය දැන් తాවකාලිකව ලෙඩ වෙලා කියන කතාව තමයි ඔය අහන්නේ තියෙන්නේ. එතකොට මමන් කියනෝ ලෙඩ වෙලා මම. අහන් කියනෝ මම ලෙඩ වෙලා. ඔය දෙකේ වෙනසක් හොයන්න බෑ නේද? ඒක නිසා තමයි මේ දෙන්න එකට ඉන්නවා කියන්නේ. ලෙඩ වෙලා මමයි, මම ලෙඩ වෙලා කියන එක. දැන් මෙතන මේ අවස්ථාවේදී ගත්තාම මේ පලාසේ මොකද කරන්නේ? මතකද පලාසියේදී තිබුණ ගතියක්? යාළුවගේ යාළුවව වෙන් කරනවා, වැඩි අකුසලෙන් කුඩා අකුසලෙ වෙන් කරනවා. මෙයා නිතරම මෙයාගේ ෆන්ක්ෂන් එක තමයි මේ වෙන් කර කර ඉන්නේ. මේකට වඩා මේක හොඳයි, මේ කායික වේදනාවට වඩා මේ මානසික වේදනාව හොඳයි ආදි වශයෙන් එයා වෙන් කර කර ඉන්නේ එක්කෙනා. මෙයාට මේ පලාසයට මේක වෙන් කරන්න මේ දෙයක් නැහැ. ඒ කියන්නේ එයාට වෙන් කරන්නට මොකක් හරි අර යාළුවගෙන් අඩුවක් හොයාගන්න එපා. එයාට විසි කරන්න හොයා ගන්න දෙයක් නැහැ. මෙයාට මේ දෙකම එකයි. මොකද ලෙඩ වෙලා මම ලෙඩ වෙලා වෙනවද? ඒක නිසා සංඥාවෙන් පලාසයට ආවා. මේකට මුකුත් කරගන්න පුළුවන් කමක් නැත්තේ නැහැ කියන එක තියෙනවා. එතකොට දැන් අපි තේරුම් ගත්ත මේ අහනුයි මමුණු එකහුව වෙලා ඉන්නවා කියන්නේ මොකද්ද කියන එක. ඔක හරියට ඉතින් බලනවා නම් ඒකම වටිනා වූ භාවනාවක් කියලා. ඒ තරම් එක ගැඹුරුයි එතන. ඒ தත්ත්වයට එනවා කියන එක. එතකොට දැන් අපි ඉගෙන ගත්තා අවිජ්ජා ව්‍යාපාද සාරම්භයේ ඇති වෙන තැන අහනුයි මමුණු එකහුව වෙලා තියෙනවා. මොකද අහනුයි මමුණු එකහුව වෙලායි කියන එක අපි අන්තිමට මේකේ භාවිතා කරනවා. ඒක නිසා තමයි මේක කලින්ම පෙන්නලා දුන්නේ. ඉතින් අපි තව දෙයක් තේරුම් ගන්න ඕනේ. අපි දැන් ওই තීන මිද්දේ ඉඳන්නේ අපි ওই කතාවගේ මේ ලෙඩ වෙලා මම කියලා කිව්වේ. ඉතින් අපි තීන මිද්ද නොවු අවස්ථාවක් අපිට නෑ. අපේ හැම සංඥාවක්ම රෝගී. මොකක් හරි සංඥාවක් ගත්තද ඒ ඕනම සංඥාවක් ගත්තොත් රෝගී. රෝගී සංඥාවන් තමයි අපිට තියෙන්නේ. එතකොට මෙතන පෙන්නනවා මේ විදිහට අදිෂ්ඨාන කොට වාසය කරනවා නම් මේව මට එපායි කියලා මම මේකෙන් එළියට පනිනවා. ඒ කියන්නේ මේ මේ පල්ලෙහා ලකුණු කරලා තියෙන මායාවේ කුගුල් කොටුව නේද? මේකනේ මේ මායාවේ කුගුල් කොටුවනේ තියෙන්නේ. මුළු සතර ආහාරයම ගත්තාම මායාවේ කුගුල් කොටුව. මේ කුගුල් කොටුවෙන් මම එළියට පනිනවා කියලා අදිටන් කිරීමෙන් තමයි යාට පළවෙනි මුක්තිය කියන එක යාට ඇති වෙලා තියෙන්නේ. ඒක මේ කුගුල් කොටුව මම ඇති වෙලා තියෙන්නේ මේ කාමය නිසා. අර සුබයි කියලා ගත්ත නිසා. ඒකනේ අර සුභයි සුඛයි අත්තයි නිත්‍යයි ඔක්කොම කතාව එකහුවෙලා ආවා. ඊට පස්සේ මෙයා මේ කුගුල් කොටුව ඇතුලේ ඉන්නවා. එතකොට සුභයි කියලා ගත්තේ නැත්නම් මේකෙන් එළියට පැන ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේක වෙනම මේ සුභාවිත උවි අප්‍රමාණ වෙනවා කියලා වෙනවා. අපමාණ සුභාවිත. ඒ පාර දෙවෙනි කාරණයට යනවා සූත්‍රයේ යළිදු මහණෙනි ආර ශ්‍රාවකතුනි මෙසේ ප්‍රත්‍යාවේක්ෂ කෙරේ. යම් දික්ක ධම්මික කාම කෙනෙකුත් යම් සම්පරායික කාම කෙනෙකුත් ඇද්ද යම් දිට්ඨධම්මක කාම සංඥාවකුත් යම් සම්පරායික කාම සංඥාවකුත් ඇද්ද යම් කිසි රූපයක් ඇද්ද ඒ හැම සතර මහා භූතයෝයි සතර මහා භූතයන් නිසා පවත්නා රූපයයි කියා මෙසේ පිළිපං එම පිළිවෙත බහුල කොට වෙසෙන ඔහුගේ සිත අරියත්ත කාරණී පාදේ සම්ප්‍රසාදේ ඇතිකල් යථාත්මයේ විසුන් නොවනේ රහත් බවකෝ පසක් කෙරෙනු ආනිඤ්ඤ සමාපත්තියට වූ සමවදී මරණින් මත්තේ මේ කර්ම විද්‍යාමාන වෙනවා යම් කර්මකේ මානුකේ උපදින ලෙස විපාක විඥානෙ වින ඒ කුසල ආනේජ ස්වභාවයට පැමිණියවන්නේ මාන්නේ මේ දෙවෙනි මේ ආනේජ ප්‍රතිපදාවයි කියලා කියනවා ဒုတိය ආනේජ සප්පාය ප්‍රතිපදා කියලා කියනවා මේ දෙවෙනි එක තමයි ආනේජය කියලා කිව්වම ඉංජිතයක් නැtei කියන එකයි කියන්නේ ඉංජිතය කියලා කියන්නේ සෙල සෙලවීමක් කියන එක නැtei කියන එකයි කියන්නේ දෙවෙනි කාරණේ කියලා බුදුහාමුදුරුවෝ කියන. ඉතින් අපි ඉගෙන ගත්ත අර සාතන් අසාතන් යමාවලෝකයේ කියන ධාතාවේදී අර රූපේ විමුත් වෙන පුසන්ති පස්සා කියලා නේද? දැන් මෙයා දකිනවා කාමයයි කාම සංඥාවයි. මේ ඔක්කොම ඇතිලා දින්නේ අර රූපේ නිසා. එතකොට මේ රූපේ කියන එක සතර මහා භූතියෝ කියලා යා කල්පනා කරනවා. එතකොට අපි දන්නවා ඔය හරියට මේ ධාතු වශයෙන් බල්ල මේක ඉක්මවීමක් කියන එක කරනවා නම් අපිට කාමකාම සංඥා කියන ඒවා ඇති වෙන්නේ නැtei කියන එක මෙතෙන් තියෙනවා. දැන් මේ අවස්ථාව වෙනකොට අපි මේක සුඛයයි කියලා අරගෙන අර සුඛයයි කියලා ගත්ත අවස්ථාවක් තමයි මේ අයින් කරන්නේ. ඒ කියන්නේ මතකද අපි ගත්තනේ අර මේ සුභය ආවා සුභයට නිත්‍යයි කියලා එකතු කළා සුඛය කියන කතාව ඇති වෙලා තියෙනවා. අර රූපයට තමයි අපි සුඛයේ දිගටම දිට්ඨියම සෙන්ගින රූපයටම තමයි සුඛය කියන දේ ඉඳලා තියෙන්නේ. එතකොට දැන් මෙයා මෙන්න මේ කල්පනා කරනවා මේ රූපය ඇවිල්ලා සතර මහා භූතය ධාතු. ධාතු කියලා එතන ඉක්මවීමක් තියෙනවා. අන්න ඒ අනුව ඒ ඕගලන්ට මතකනේ මේ දිට්ඨිය අනුසය කතාව මම පෙන්නුවේ නේද? මේ දෙක B diagram එකේ. ඒ කියන්නේ අපි සුභයි කියලා ගත්තා, නිට්ටයයි කියලා ගත්තා. සුභයෙන් නිට්ටය වුණා. නිට්ටය වුණාට පස්සේ සංස්කාර නිට්ටයයි කියලා පරාමාසයට ඇතුළු වුණා. සඤ්ඤාව සුඛ වුණා. ඒ සුඛ වුණායින් පස්සේ ඒ සුඛය පරාමාසයට ඇතුළු වුණා. එතනින් පල්ලෙහාට ගියා අත්තා කියලා ගත්තා. අත්තා කියලා ගත්තට පස්සේ දිට්ටි අනුසයෙන් කිව්වා අපි මේ රූපය කියන එක සුඛයි කියලා. රූපය සුඛයි කියන කතාවට ආවා. එතකොට ඒ හතර මහා භූතයන්ගෙන් ඒ කතාව කියන එක ගත්තාම මෙයා මේ තේරුම් ගන්නවා මේ අවස්ථාව වෙනකොට අර විපරිණාම දුක්ඛතාවය කියන එක අපිට ඇති වෙලා තියෙනවා. ඒ විපරිණාම දුක්ඛතාවය කියන එකේ ආදීනවය එහෙම මෙයා යම් ප්‍රමාණයකට දන්නවා. ඒක නිසා තමයි මෙන්න මේ එතන ඒරියා එකක් හැදෙනවා. මේ ඒරියා එක අපි ඒරියා C කියලා තමයි සාමාන්‍යයෙන් නම් කරන්නේ. මේ වේදනාවයි මේ අපි දෝෂාගතියයි දිනවනේ. එතන ඉඳන් ජරාවට යන කැලල තියෙනවානේ. ජරාව වේදනාව දෝෂාගතිය. මෙන්න මේකට කියනවා අපි ඒරියා C කියලා. ඔන්න ඔය ඒරියා C කියන එක මේ හැදිලා තියෙන අත්තා කියලා පල්ලයට ගත්ත නිසා. ඒ කියන්නේ අර සුඛය කියලා ගත්ත නිසා. ඔන්න සුඛය ගත්තට පස්සේ තමයි මේ මේ ප්‍රශ්නේ බුදුහාමුදුරු පෙන්නන්නේ. එතකොට අපි ඊළඟ කොටසට ගියොතින් යළුදු මහන්නේ ආර ශ්‍රාවක තෙමේ මෙසේ ප්‍රත්‍යාවේක්ෂ කරේ යම් ditta ධර්මික කාමිය යම් සම්පරායික කාමියොත් ඇද්ද යම් ditta ධම්මික කාම සංඥාව යම් සම්පරායික කාම සංඥාවොත් ඇද්ද යම් ditta ධම්මික රූපියො යම් සම්පරායික රූපියොත් ඇද්ද යම් ditta ධම්මික රූප සංඥාව යම් සම්පරායික රූප සංඥාවොත් ඇද්ද මේ දෙකම අනිත්‍යයි යම කනිත්‍ය නම් ඒ තෘෂ්ණාව විසින් අභිනන්දනා කරන්නට නොසිවේ අභිමානයෙන් කියන්නට නොනිසිවේ බැසගෙන සිටින්න නොනිසිවේ මෙසේ පිළිපං මේ කාම රූපයෙන් යම් පිළිවෙත බහුලකට වෙසෙන එම මහණුන්ගේ කාම රූප ප්‍රතිබාන සිත අරියත් ආදී කාරණේ පහදී සම්පසාදේ ඇති කල්ලි ඒතාත්මේ විදසුන් නොවන රහත් බවව පසක් කෙරේ ආපව පෙන්නන ආනින්ජ සමාපත්තියට එක යනවා කියන සම්මාදිනු මරණින් පත්ති මේ කාරණේ විද්‍යාමානෙන යම් කර්මකෙන් මේ මහණුගේ උපදින්ට නිසු භාග උපාද වේනම් ඒ කුසල ආනන්ද ස්වභාවයට පැමිණියවන්නේ මාන්න මේ තුන්වෙනි ආනන්ද සප්පාය ප්‍රතිපදාවයි කියලා මෙතෙන්දි කියනවා. එතකොට මෙතෙන්දි ගන්නවා කාරණා කීපයක්. මෙතෙන්දි ගන්නවා දැන් අර ඉස්සෙල්ලා එකේදී බලුවාම ඔයාලට පේනවා මුලින්ම අර රූපයත් එක්ක කෙලින්ම කබලින්කාර ආහාරයේ තමයි මේක ඇති වෙන්නේ කියලා එයා කෙලින්ම මේකෙන් මට එළියට පැන ගන්න ඕනේ කියලා කියනවා. මේ මාරයක උඩට මම ඉන්නේ නැහැ. දෙවෙනි වතාවේදී අපි බලන්නේ මේ ටිකක් දුරට තව ගිය එකක් අයින් කරනවා කියන එකයි. ඒ කියන්නේ සුභයට කියන එකට ඇවිල්ලා මතකද මම පෙන්නවා මේ දික්ටි අනුසේ මෙතන මෙන්න මේ කබලින්කාර ආහාරය කියන එක දක්වා අපි ඇවිල්ලා රූපයට දැන් සුඛයි කියන කතාව එකතු වෙලා. ඒක මතකයි නේද මම දැන් කිව්වේ. ආපහු කියන්න ඕනේ. ඒ කියන්නේ අපි මුලින්ම සුභයි කියන එක ගත්තා. ඒක නිත්‍ය වුණා. නිත්‍ය වුණාට පස්සේ සංස්කාරයන් නිත්‍යයි කියලා පරාමාසයට ඇතුළු වුණා. එතකොට ඒකම සංඥාව ඒක නිසා සුඛ වුණා. ඒ සුඛ වෙච්ච සංඥාවෙන් ඒ නිසා අපි වේදනාව සුඛයි කියලා පරාමාසයට ඇතුළු වෙනවා. පරාමාසයට ඇතුළු වුණාම දැන් ඔන්න අත්ත හැදුනා. අර සර්ෆ් බෝඩ් එක උඩ මම ඉන්නවා වගේ අත්ත හැදුනා. ඒකෙන් දිට්ඨිය තියෙනවා. ඒ දිට්ඨිය නිසා මට මේ රූපයට දැන් සුඛයි කියන එක මම එකපොල්ල තියෙනවා. දැන් ටිකක් අර වැඩේ උඩු දුවලා ඒ කියන්නේ ටිෂු පොළොලින් ඔතන්න පටන් අරගෙන කොටසක් ඔතාගෙන ගිහිල්ලා සුඛයට ගිහිල්ලා අන්න ඒක තමයි අර දෙවිනි එකට කිව්වේ බුදුහාමුදුරු අන්න ඒක අල්ලා ගන්න මේක මේ රූපේ කියන එක ගත්තාම ධාතු වශයෙන් බැලුවා අල්ලලා විසිකරන්නේ කියන එක ගත්තාම යාට පුළුවන් ආනින්ජයට යන්නේ කියන එක තියෙනවා. එතකොට මම මතක් කළා අර ඒරියා C කියලා එකපොත් හැදිලා තියෙනවා කියන එක. මේ ඊළඟ අවස්ථාව වෙනකොට තථාගතයන් වහන්සේ පෙන්නනවා තුන්වෙනි එකේදී කාමයයි ditta dhammika samparayika දැනුයි පස්සේ කාම සංඥාව ditta dhammikai ඊ පස්සේ. එතකොට මේ රූපය සම්බන්ධයෙන් තිබුණා වූ සංඥාව. දැන් රූපය සම්බන්ධයෙන් මොකද්ද තිබුණා වූ සංඥාවට? රූපයට මම සුඛයි කියලා එකතු කරලා තියෙනවා. ඒක නිසා මට දැන් තියෙනවා රූපයට සුඛ කියන සංඥාවක් මගේ ඇවිල්ලා තියෙනවා. එතකොට මෙන්න මෙතෙන්දි කියනවා මෙන ඔක්කොම මේ රූපේට සුඛයි කියන කතාව නාබිනන්දති නාබිවදති නජෝසායතිට්ඨති කියලා කියනවා. මතකද අබිනන්දති අබිවදති අජෝසායතිට්ඨති. දැන් මෙයා මේ වෙලාවේදී කියනවා මට මෙන්න මේ ඔක්කොම දේවල් මේවා ඇවිල්ලා මේක අනිත්‍යයි. මේ දෙකම අනිත්‍යයි. මේ අනිත්‍ය නම් තෘෂ්ණාව විසින් අභිනන්දනා කරන්න නොනිසිය කියලා. ඒ අනිත්‍යයි කියන්නේ මෙයා දන්නවා මේ සුබේට මම කරකෝල නිත්‍යයි කියලා එකතු කළා තමයි මගේ මේ සුඛ කතාව ඇදවිලා තියෙන්නේ. මම කරකවන්නේ නැත්තම් මේක ඇත්තේ නැහැ. මේ කාමයන් මගේ පවතින්නේ නැහැ. එතකොට ඒක නිසා එයාට පුළුවන් වෙනවා ඒ වෙලාවේදී අර වචන තුන තමයි එතන වැදගත් වෙන්නේ. නාබිනන්දති නාබිවදති නජෝසායතිත්‍ති කියලා ගන්නවා. යමක් අනිත්‍ය නම් මේක මේ කරකෝල හදන එක. ඒක හරියට නිකන් මේ අපි හිතමු ඔය කඹයක් කඹයක් හරි මොකක් හරි එකක් අල්ලලා කරකවමු. බුදුදා ඒරලක් අයිනේ. මොකක් හරි එහා පැත්තෙන් ඉන්නවා එක්කෙනෙක්. මේ පැත්තෙන් ඉන්නවා එක්කෙනෙක්. මෙයා මේක කඹේ කරකවනකොට එහා පැත්තේ ඉන්න එක්කෙනා දන්නේ නැහැ මේක ලස්සනට කැරකි කැරකි එනවා. එයාට හරි සන්තෝෂයි මේක හරි ලස්සනට පැටර්න් එකක් හැදිලා එනවා කියලා. ඉතින් එයා සතුටු වෙනකොට මේ පැත්තේ ඉඳන් ඉන්න එක්කෙනා කියනවා නම් අලෝ ඔයා ওই සතුටු වෙවි ඉන්නේ මම මේ පැත්තේ ඉඳන් කරකවන්නේ ඉඳයි කියලා අරයට අරගේ වටිනාකමක් කියන එක නැති වෙනවා. අන්න ඒ වගේ තමයි අර රැල්ල හැදිලා තියෙන්නේ අර පුලඟින්ද මේක අර ස්පර්ශ කරමින් මේ පැවැත්වීමෙන් තමයි මේක තියෙන්නේ ස්පර්ශ කිරීම අවසන් වෙනවා නම් මේකේ මේ කතාව නැති කියන එක යට එනවා අන්න ඒකත් එක්කම යාට ඒ ඔය මදේ කියන එක මේව පවතිනවා කියන එක ඒ මදේ කියන කතාව එහෙම නැති වෙලා යනවා මදෙන් තමයි මතක දර අත්තයින් දැන් නිත්‍යට යනවා කියලා මං කිව්ව ජැක් එකක් ගහනවා කියලා අර ඒ කියන්නේ අර වාහනයක් ගන්න ගියාම ඕගොල්ලන්ට කියනවනේ ඒ මිනිස්සේ අවුරුදු 3යි වාට දෙන්නේ කියලා. ඒගොල්ලෝ ඕගොල්ලෝ ඩොලර් 50,000ක් ඒ වගේ ගාණක් අරගෙන ගිහිල්ලා තියෙනවා. දැන් එතකොට ඕගොල්ලෝ විශ්වාස කරන්නේ නැහැ මේක අවුරුදු 3න් කැඩෙනවා කියලා. 3න් කැඩෙනවා ඔච්චර සල්ලියක් දෙන්නේ නැහැ. ඒ වගේ තමයි අර තමන් මේක නිත්‍යයි මේක පවතින්න පුළුවන් දෙයක් කියලා තමන්ගේ මනසෙන් දාගෙන තියෙනවා. එතකොට මේක අනිත්‍යයි කියන එක තේරුම් ගත්තාම මේ පුද්ගලයා කියන මේක අභිනන්දනා කරන්න වටින්නේ නෑ කියලා. නාබිනන්දති නාබිවදති නජෝසාය තිට්ටති කියනවා. ඉතින් ඔය අවස්ථාවේදී ඔය ඒරියාස් එහෙම දැකලා තියෙන අයට පේනවා මෙන්න මේ ඒරියා එක තමයි මෙන්න හැදින්නේ ඒරියා 1 කියලා කියනවා. ඒ කබලින්කාර ආහාරයයි වේදනාවයි ගිද්දි ලෝභයේ අතර ඇති වෙනා ඔය ඒරියා එක තියෙනවානේ. අන්නේ ඒ ඒරියා එකට කියනවා ඒරියා 1 කියලා. එතකොට ඒ ඒරියා 1 එක හැදිලා තියෙන එකෙන් අපි අයින් වීමක් තමයි කියන්නේ. දැන් එතකොට අපි දැන් බැලුවා මේ තුන්වෙනි ආනෙන්ජ සප්පාය ප්‍රතිපදාව කියන එක ඒ එතෙන්ට යන්න තියෙන තුන්වෙනි කාරණේ කියන්නේ. එතකොට දැන් මේ වෙලාවට දැන් පේනවාද අපි මුලින් පටන් ගත්තට වැඩිය දැන් පොඩ පොඩ එකතු වෙගෙන යනවා. මුලින්ම අර රූපයත් එක්කම සුබයි කියන කතාව ඒක අයින් කළා තමයි අර පළවෙනි විමුක්තිය කියන එකට ආවේ. ඊට පස්සේ අර දෙවෙනි එකට අර සතර මහා භූතයයි කියලා ගත්තා. මේ රූපය මේවට එක එක එකතු කළා. ඊට පස්සේ බුදුහාමුදුර අර රූප සංඥාව කියන එක එකතු කළා. අර කරකෝල උතලා ටිෂු කොලත් එක්ක දැන් ආපු ඔරලෝසු. එතකොට ඒකත් අයින් කිරීම පස්සේ මේ ඒ රූප සංඥාව කියන එක අපිට ඇති වෙනවා. ඒ රූපයට සුඛයයි කියලා එකතු කරනවා. ආන්නේ ඒක දැන් එකතු කරන්න යන්නේ නාබිනන්දති නාබ්‍යෝදති නජෝසාය තිට්ඨති. මොකද මේක මේ මම නිත්‍යභාවය කරගීමේ එකතු කිරීමෙන් තමයි මේක ඇති වෙලා තියෙන්නේ කියලා. ඊළඟට ආපහු වෙන්නනවා මහණින් නැවත අනිකක්ද කියන. ආර ශ්‍රාවකතුමේ මෙසේ සලකයි. මෙලෝ යම් කාමං යොත් වේද. පරලෝ යම් කාමයොත් වේද. මෙලෝ යම් කාම සංඥාවොත් වේද. පරලෝ යම් කාම සංඥාවොත් වේද. මෙලෝ යම් රූපයොත් වේද. පරලෝ යම් රූපයොත් වේද. මෙලෝ යම් රූප සංඥාවොත් වේද. පරලෝ යම් රූප සංඥාවොත් වේද. යම් කම්පානෝන ධාන සංඥාවොත් වේද. දැන් මෙයා කතා කරනවා දැන් ධානය ගැන. එතකොට යම් තැනක ඒ සියලු සංඥාව ඉතුරු නොවී නිරුද්ධ වෙද්ද යම් මේ ආකින්චන්නායතන සමාධියක් වේද ඒ ශාන්තේ ඒ ප්‍රණීතේ මෙසේ පිළිපන්නා වූ ඒ බහුලකට වාසය කරන්නා වූගේ සිත ආකින්චන්නායතන සමාධි හේතුයේ සිත පහදී පැහැදීම ඇතිකල්ලි මේ ආත්මේ භවයේ ආකින්චන සමාධියත හෝ පැමිණි ප්‍රඥාවෙන් හෝ මිදේ රාත්‍රේ ශරීරයගේ මිදීමේ මරණින් මතු යම් කාරණකින් ඕකේ උත්පත්තිය වෙන දෙන්නා වූ විපාක විඥානයේ ආකින්චන්නායතන කුසල විඥානයේ සමාන වේ යන මේ කාරණේ ඇත්තේ මාන්නේ මේ පළවන ආකින්චන්නායතන සමාධියට හේතු ප්‍රතිපදාවයයි කියන ලැබේ කියලා කියනවා. එතකොට හත්වෙනි ධානයට යන්න තිබුණා වූ ප්‍රතිපදාව පළවෙනි එක මේකයි කියලා බුදුහාමුදුරු පෙන්නනවා. මෙතෙන්දී බලන්න දැන් අපි ඉස්සෙල්ලා කතා කළා මේ අර කාමරාගය ගැන කතා කළා. එතකොට අපිට පේනවා මේ අභිජ්ජා කියන එක කාමයත් එක්ක ඇති වෙනා වූ දෙයක් කියන්නේ. දැන් ඔය දෙවෙනි අපි ඊළඟ ඇස්සේ දිගට එනකොට ව්‍යාපාදී කියන එකක් තියෙනවා. අපි හිතමු අවිජ්ජා ව්‍යාපාද කතාව දෙකම නැති කියමු. මේ දෙකක් දැන් අපි අයින් කරලා තියෙන්නේ කියලා. දැන් මෙතෙන්දි කතා කරනවා අර වේදනාව. වේදනාව නිසා අපි මෙතන මේ දිට්ඨියත් එක්ක අපි කරකවනවානේ. මනෝ සංචේතනාව පරාමාස කාය ගන්නේ මේකේ කරකවනවා. එතකොට මතකද සාරාම්භයේ තිබුණේ මෙන්න මේ පැත්තේ නේද? මෙතන තමයි සාරාම්භයට වැටෙන්නේ හරියට. මේ සංස්කාරවලින් මෙතනට ගත්තාම සාරාම්භය එනවා. එතකොට ඔය මේක කැරකීම හේතු කොටගෙන අපිට මේ කම්පිටිෂන් එකක් කියන එකක් අපිට ඇති වෙනවා. මේ කම්පිටිෂන් එක කියන එක ගත්තාම මෙතන අපි තථාගතයන් වහන්සේ මේ වෙලාවේ පෙන්වන්නේ කම්පාන වන ධ්‍යාන සංඥාව. එතකොට දැන් අපිට මේ ධ්‍යාන සාගතු සංඥාවට බුදුහාමුදුරුවෝ ඇවිල්ලා තියෙනවා. කම්පිටිෂන් එක දැන් ඕවා දෙක අතරක් තියෙනවා. ඒ කියන්නේ මම මට ඔන්න අවස්ථාවේදී උද්දච්චය තියෙනවා. ඒ කියන්නේ දැන් ඕගොල්ලෝ භාවනා කරනකොට ඕගොල්ලන් යනවා ආකාස සංඥායතනට යනවා. මෙතන හොඳ සැපයි. ආයි තව එක්කෙනෙක් කියනවා විඥානංචායතනේ මේකට වඩා හොඳයි කියලා. නේද? ඉතින් දැන් කල්පනා කරන මම මොකද මෙතන ඉන්නවද මේකට වඩා හොඳයි කියන අරකට යනවද? පේනවද? වේදනා දෙකක් අතර කම්පිටිෂන් එක මේක ඇති වෙලා තියෙනවා. මොකද මෙතන මේක ස්පින් වෙන්න ගත්තාම මේ සාරම්භයත් එක්ක මේ පැත්තෙන් හැදෙන පොඩියට එකක්. ඒ කියන්නේ ඔය අවිද්‍යාව පැත්තෙන් මෙතනින් ඇතිවෙන පොඩි රවුම. එතකොට මේ පොඩි රවුම හින්දා අපිට ඇතිවෙන මේ ලොකු රවුම කියන එක. කම්පිටිෂන් එකේ ඉඳන් මෙතන නිකන් හිතන්න මෙතනම අර ස්පින් වෙනවා. මෙතනින් අර ඒ දිට්ටියෙන් එක මෙතනින් ස්පින් වෙනවා. මෙතනින් ස්පින් වෙනවා. ඊට පස්සේ මේ අර සාරම්භය නිසා. සාරම්භයෙන් එතන ස්පින් වෙන්න ගත්තහම එතනින් ඇතිවෙන අවිද්‍යාවෙන් නම් මෝහයට අර ලොකු ලූප් එක තියෙන්නේ. මතකද? මෝහ සල්ලෙන් කරකවනවා කියන විඥානාහාර පාන. ආන්න ඒක කරගෙන පටන් ගන්න. ඉතින් මට තියෙන්නේ ඇත්තෙම කියනවා නම් ඒ ලොකුට කරගෙනවා කියන එක මට එහෙම ඉන්න හිතෙනවා නම් මුතෙන් තියෙන්නේ උද්දච්ච ස්වභාවය. මං ආකාස සංඥායතනේ ඉන්නවා. අර මං කියන්නේ නිවනට යන මනුස්සයා මඟ පොඩි ගාඩන් එක නතර වුණා. නතර වෙලා මෙයා මේක බලබලා ඉන්නවා කිකක් තියෙනවා. එතකොට මොකද උද්දච්චය? මට මේ ඇති වෙලා තියෙන්නේ මට ඕනේ සත්‍ය වශයෙන්ම සුඛය කියන එක. හැබැයි ඒ වුණාට මට තියෙන දුකේ. ඇයිද මට කම්පිටිෂන් එකක් තියෙනවානේ. දැන් මේ වේදනාවට වඩා අනිත් වේදනාව. ඔය සාරම්භයේ කියන එකේ ගත්තාම ඒ පුදුම කම්පිටිෂන් එකක් ඒකේ තියෙනවා. ඒ කියන්නේ දැන් ධර්මකාරණා දෙකකට කම්පිටිෂන් එක තියෙන්න පුළුවන්. උදාහරණයකට හිතන්න ඕගොල්ලෝ ඔන්න මේ උදේට පිරිත් දානවා කියලා හිතන්නකො. පිරිත් දාලා ඉවරලා ඕගොල්ලෝ තේකක් එහෙම අදාගෙන බීලා ඊට පස්සේ භාවනා කරන්න යනවා. ඉතින් අපි දුන් කාමරේ දොර වහලා තියෙන්නේ. දැන් භාවනා කරගෙන ඉන්න හොඳට භාවනා වැඩි ඉගෙන යනවා. ඔන්න ඔය කාමරේට කවුරු හරි එක්කෙනෙක් දොර අරිනවා. දොර අරිනකොට ඕලන්ටත් පිරිත් ඇහෙනවා. පිරිත් ඇහුනම ඕලන්ට හරි කරදරයක්. මොකද මගේ මේ සමාධිය බොහොම හොඳයි. මේකට යන අර පිරිතින්ද ඩිස්ටර්බ් වෙනවා. අනිත් වෙලාවට පිරිත අගය කරනවා. මේ වෙලාවේදී පිරිත අල්ලන විස කරනවා. සාරම්භයේ ස්වභාවය ඔන්න ඕකයි. මේ අර වේදනාවට වඩා මේ වේදනාව හොඳයි. අර කාරණයට වඩා මේ කාරණේ දැන් මොකද මගේ භාවනාවෙන් ඉන්නා වූ එක මම නිකන් හම්බෙහි කෙනෙක් කර මම යන්නේ. එතකොට මම ඒකට කැමතියි. හැබැයි මට මේ මම තේරුම් ගන්න ඕනේ. මෙතින් මේක නිසාත් මට මේ දුක්ඛය නැති තියෙන්නේ. තේරුණාද? මේක නිසාත් මට දැන් දුක්ඛයක් ඇති වෙලා තියෙනවා. එතකොට මම මේ ඉහෙල හොඳ සමාධියක් සහිතව ඉන්නවා කියන එක තේරෙනවා. එතකොට දැන් මම මේක තේරුම් ගත්තොත් ඉතින් හරියට. ඒ කියන්නේ මට මේක දිනන්න පුළුවන් දෙයක් නෙමෙයි කියන්නේ. මේ කම්පිටිෂන් එක දිනන්න බෑනේ. මොකද ඕගොල්ලෝ කිව්වම 6 වෙනි ධානය හොඳයි කියලා, තව කෙනෙක් කියනවා 7 වෙනි ධානය හොඳයි කියලා. අයියෝ ඌට වඩා හොඳයි මහත් වෙනි ධානය කියලා හරි ෂෝක් කියනවා. ඒ පාර දැන් තව ප්‍රශ්නයක්. 7 වෙනි ධානය ගියාම තව කෙනෙක් කියලා දෙනවා ඊට වඩා හරි ෂෝක් මං 8 වෙනි ධානය මං දැන් ඉන්නේ කියලා. නේද? ආපෝ කම්පිටිෂන් එක. 8 වෙනි ධානය කියනට අනිත් එක්කෙනා කියනවා මං නිරෝධ සමාපත්තිය ඉන්නේ කියලා. නේද? තව කෙනෙක් කියනවා විමුක්තිය ඉන්නේ කියලා. එතකොට මේකේ කම්පිටිෂන් එක තමයි එකකින් එකට තියෙන්නේ තමන්ගේ ධර්මකාරණා දෙකක් අතර තියෙන. ඔය එකකින්වත් ඉන්න බෑ. විමුක්තියෙත්තේ ඉන්නවා කියලා කිව්වට ඔයගොල්ලෝ බට්ටික කන්න බඩගිනි වෙලා ගන්න වැඩේ නවත්තන්න. වැසිකිලි යන්න ඕන නවත්තන්න වෙනවා නේද? ඒතකොට මේක ඉන්න බෑ කියන. ඒතකොට එහෙමනම් ඔයගොල්ලන්ට පේනවා ඔන්නේ අදෝසය කියලා කියන්නේ මොකද්ද? අදෝසය කියලා කියන්නේ අජ්ජත්තරතෝ සමාහිතේ වික්කේප පටිසහරණ අයං අදෝස. අභ්‍යන්තරයේ සමාහිත බවක් තියෙනවා කියන පිස්සුව වික්ෂේපය කියන එක පහ කියලා. මම කොච්චර හිතුවත් මට මේක ඉන්න පුළුවන් කියලා මට ඉන්න පුළුවන් කමක් නැත්තේ. හැමදැනම කම්පිටිෂන් එක. එකක් තියෙනවා. එහෙනම් දැන් මට මොකක්ද හිතෙන්නේ? මේ කම්පිටිෂන් එක මට දිනන්න බැරි හින්දා මම කැමති. මේ මේකේ වේදනාවට තිබෙනා ওই තණ්හාව කියන එක නැති වෙලා යන එකට. ඒ මොකද ඒ වේදනාව දෙකක් බලනවා. මේ දෙක බලුවහම මට මේක කම්පිටිෂන් එකක් තියෙනවා. මේක දිනන්න බෑ. දිනන්න බැරි නම් ඒකේ මගේ සිසේෂන් එක නතර වීම කියන එක මම කැමති. අන්න ඒක තමයි මේ පින්නන්නේ. කම්පාන වන ධාන සංඥාව. ඒ ධාන සංඥාව වල ආකාස සංඥා ඇතුළත ඒ වේදනාව තිබෙනවා. එතකොට ඒ වේදනාවත් නිරුද්ධ වෙනවා නම් විඥානං ඡායතනියක් තියෙනවා නම් ඒ විඥානං ඡායතනියත් පවතින වේදනාව නිරුද්ධ වෙනවා. දැන් වේදනාවන් ගිහිල්ලා ගිහිල්ලා අයින් කරගෙන යන්නේකනේ හොඳ තියෙන්නේ. රූපයත් එක්ක හරි කසදයි නේද? ඒකත් එක්ක අපි වැටෙනවා. ඒක ජරා ගොඩක් අසුජි ගොඩක් වා. රූපය අයින් කළා ඊට පස්සේ ආකාස සංඥායතන වෙනවා. එතන මේක ස්පේස් ඉස් ඉන්ෆයිනයිට් කියලා එතනක් තියෙනවා අපිට වේදනාව. ඊට පස්සේ විඥානං ඡායතනට ගිහිල්ලා අරව අයින් වෙනත් මට තියෙනවා වේදනාව. එතකොට දැන් අන්නේ වේදනාවටත් මම කල්පනා කරන්නේ මොකද්ද? මේකේ නිරුද්ධ වීමක් තේනවා නම් අන්නේ ආකින්චන සමාධියක් වෙනවා නම් අන්නේක සාන්තේ ප්‍රණීතිය කියලා. ඒතං සන්තං ඒතං ප්‍රණීතං කියලා ගන්නවා. එතකොට මේ අවස්ථාවේ මේ සංඥාව ලාභයක් මේ නොවේයි කියලා තමයි මේ අවස්ථාවේදී ගන්න සංඥාව ලාභයක් නොවේයි කියලා අරගෙන තමයි මේ පුද්ගලයාට මේ ඔය හත්වෙනි ධානයේට ආකින්චනායතනට යන්න පුළුවන්කම කියන එක තියෙනවා. අපි දැන් අපි ආපහු මේ ඩයග්‍රම්ස් වලට ගියොත් එහෙනම් අපි හතරවෙනි ඩයග්‍රම් එකට යන්න දෙන්නේ. මේ ඩයග්‍රම් එකේ ඕගලන්ට පෙන්වන්නේ ඔය අහංකාරය නිසා මමංකාරය වෙන හැටි තමයි මේ ඩයග්‍රම් එකේ පෙන්වන්නේ. මේක පෙන්නනවා මේ භවයද භෝගයද ව්‍යාකාරයද කියන එක. භවංච භෝගංච භවං භෝගංච ඕකාරස් අහංකාරස්ස පදට්ටානං කියලා අපිට උපදේශයේ පෙන්වනවා. ඒකේ සිංහල පොතේ පිටුව 159. ආන්න එතන තමයි ඔක පෙන්වන්නේ. එතකොට දැන් මේ භවයයි භෝගයයි කියන එක. දැන් අපි දන්නවා අපිට මේ භෝගය කියන එක යන් අපිට ඇති වෙලා තියෙනවා. ඒ වගේම භවයන් කියන ඒවා තියෙනවා. ඒ භවය නිසා අපිට අහංකාරයක් කියන ඒවා ඇති වෙනවා කියන එක අපි දන්නවා. කොහොමද ඇති වෙන්නේ? අපි උදාහරණයක් ගමු අවුරුදු 16ක විතර ගෑනු ළමයි ලස්සන ගෑනු ළමයි. එතකොට ඒ ළම ගෑනු ළමයි ලස්සනයි කියලා ඒ ළමයි හරියට අහංකාරයක් ඇති කරගෙන තියෙනවා. මොකද්ද ඒ? එයාගේ භවය නේ. භවය නිසායි එයාගේ කතාව ඇති වෙලා තියෙන්නේ. ඉතින් ඔක හරිය ට්‍රැප් එකක්. ඔය විදිහට අපි තව ගිෆ්ට් එකකින් පේන ඔය ට්‍රැප් එකට තමයි අහුවේ නේද? එතකොට මේ භෝගිය ඊළඟට මේ භෝගයන්ගේ වෙනස්කම් නිසා අපිට තියෙන අහංකාරකම්. මට බෙන්ස් කාර් එකක් තියෙනවා. මට හොඳ ගෙයක් තියෙනවා. මට හොඳ රස්සාවක් තියෙනවා. අන්න මේ භෝගයන් නිසා අපිට අහංකාරකමක් කියන එක තියෙනවා. ඒ විතරක් නෙමෙයි. ඒවයින් අයින් වෙන්නා වූ. ඒ කියන්නේ ඕකාරය කියලා කිව්වහම ඔය කියන්නේ අරූප ධානය කියන ඒවා අනුසයක් පවතිනවා නම් ඒ ඕකාරය කියන කතාව තියෙනවා. ඒ කියන්නේ අපි හිතමු අපි යනවා ඔය රූපේ හැමපා කියලා ආකාස සංඥායතනිය කියන එකට එහෙම යනවා. ඒ ආකාස සංඥායතනිය වාගේ දේවල් වලට තිබෙනා වූ යම්කිසි තණ්හාවක් තියෙනවද ඕක අවිද්‍යාව අනුසය කියන එක අපි පැහැදිලි කරමු. ඒ අවිද්‍යාව අනුසය අන්න ඒක තියෙන නිසා අහංකාරකමක් තියෙනවා. දැන් ඔබ හරියට ලස්සනට පේනවා. දැන් අපි හිතමු භාවනා කරන දෙන්නෙක් ඉන්නවා. ඒ එක්කෙනෙක් කියනවා මම නම් ෂෝක් එකට අද ආකාස සංඥායතනෙට ගිහිල්ලා මෙහෙම හිටියයි කියලා. අනිත් එක්කෙනා තරීට භාවනා කරනවා හරියට උත්සාහ කරනවා එයා කවදාවත් ආකාස සංඥායතනෙට ගිහිල්ලා නැහැ. අරයට අරම අරයට බැහැයි කියලා කිව්වහම මෙයා කටත් අරගෙන බලාගෙන ඉන්නවා. මේ මුලින් එයා හිතුවේ මේක හැමෝටම පුළුවන් වාගේ නිකන් ඒ වගේ හැඟීම් තියෙනවා. අරයට බැහැයි කියලා මම දක්ෂයි මම පුළුවන් කියලා අන්න අහංකාරය එතනත් ඇති වෙනවා. එතකොට බලන්න මේ රූපය කසිකවල ඒක අයින් කළා විසිකලා අරකට ගිහිල්ලා එතන අපේ අහංකාර කතාව තියෙනවා. මොන මේ අහංකාරය නිසා මේ පෙන්වන බෙටකෝ උපදේශයේ මේ අත්ත් සංඥාව කියන එක ඇති වෙනවා කියලා. තමා කියන සංඥාව කියන එක ඇති වෙනවා කියලා. එතකොට ඔය දැන් අපිට පේන ඔය වෙනස්කමක් තියෙනවා නම් තමයි ওই විදිහට ඇති වෙන්නේ. ඒ කියන්නේ දැන් අර තවත් එක්කෙනෙකුට නැත්තම් ඉනීක්විලිටි එකක් තියෙනවා නේද? දැන් හැමෝටම එක විදිහකවල් තියෙනවා නම් කාටවත් එකේ අහංකාරයක් නැහැ. මොකද අරයට තියෙන જાති මට තියෙන જાති ඕකේ නැති කියලා. ඉනීක්විලිටි එකක් තියෙනවා නම් මගේගේ ලොකුයි අරයගේ පොඩි නේද? ආන්න එතන අනු තමයි මේක ඇති වෙන්නේ. එතකොට ආකාරය තුනම අත්ථ සංඥාව ඇතිනවා. අත්ථ සංඥාව ඇතනවා එතන පෙන්වන ධම්මේසු උපගමන ලක්කණා අත්ථ සංඥා කියලා. අත්ථ සංඥාව කියන්නේ කොහට? ධර්මයට. ඒ කියන්නේ සංඥා චේතන. දැන් අර අවුරුදු 16 ගෑන ළමයි කතාව ගන්නකො. ඒ ළමයා එයා ලස්සන වෙලා තියෙන්නේ. එතකොට එයාට දැනගන්න හම්බ වෙනවා මෙහෙම වෙලා ඉන්න හේතුව තමයි අතීතේ පුණ්‍ය කර්මයන් කරලා තියෙනවා. තරහ අරගෙන නැහැ. අන්න ඒ වගේ දේවල් නිසා තමයි මේක තියෙන්නේ කියලා. දැන් මෙයා කණ්ණාඩියෙන් මෙයාගේ රූපයෙන් මත් වෙලා මේක බලන ගමන් මෙයාට එන්නේ මොකද්ද සිත? දැන් මං අතීතයේ මෙහෙම කළා තමයි දැන් මට මේක ඇති වෙලා තියෙන්නේ. ඒක නිසා දැන් ආපහු එතින්ට කොහොම යන්න ඕනේ? ආපහු අර වගේ කුසලයක් කරන්න ඕනේ. පේනවද? ගිහිල්ලා ඊට පස්සේ යාට තියෙන්නේ ආපහු දන් දෙන්නේ නැතුව අරක පවත්තන්න. මොකටද මේ? අහංකාරකම ලස්සන කියන එක පවත්තන්න. පේනවද? බලන්න එතකොට අර ඩයග්‍රෑම් එකක ඔබ බලුවොත් සංඥාවෙන් චේතනාව, චේතනාවෙන් මේක අහංකාරය ඇති වුණා. දැන් මගේ මේ අහංකාරය ඇති වෙලා තියෙන්නේ මම මේ ලස්සන වෙලා තියෙන්නේ අර සංඥා චේතනාව නිසා. හැබැයි මම ගිහිල්ලා ආපහු සංඥාව චේතනාව අල්ල ගන්නවා. පේනවද? එක තැනම කැරකෙන්නේ අර බල්ම කණු වටේ කැරකෙනවා වගේ තමයි. වෙන දෙයක් ඇත්තේ නෑ. එතකොට දැන් මෙන්න මේ විදිහට පෙන්නවා මේ අත් සංඥාව ඇති වෙනවා. ඒක නිසා මේ ආපහු අපි සංඥා චේතනාවට යනවා කියන එක. මෙතන පෙන්නවා ඔය පිටුක උපදේශයේ ඔය පිටුව මේක නම් දීලාම තියෙනවා පිටුව 132 කියලා. මේ පුරුෂ ඉන්ද්‍රයන්ට දිට්ඨිය, පුරුෂ ඉන්ද්‍රයන් දිට්ඨිය කියනම මේ තණ්හාවට පදට්ටාණී වෙනවා කියලා. පදට්ටාණී කියලා කියන්නේ ආසන්න කාරණය. එහෙම නැත්නම් ඔබ සිංහලෙන් කියනවා පුරුෂ ඉන්ද්‍රිය, ස්ත්‍රී ඉන්ද්‍රිය කියන එක තණ්හාව ඇතිවීමට ආසන්න කාරණය වෙනවා කියන එක. ඉතින්ද පෙන්නනවා පිරිමියෙක් නම් ගැහැණිය හා සම්බන්ධ වූ දෙයක් තියෙනවා. ඒ පුද්ගලයා දැන් බලන්න පිරිමියේ කාන්තාව දෙස බලන්නේ මම පිරිමියා කියලා හිතාගෙන. පිරිමිය දිහා බලන්නේ 아무ත විදිහකට වෙන විදිහකට. ඒක නිසා යාට අර විදිහ සිතුවිලි ඇති වෙන්නේ නැහැ. පිරිමියා කියලා හිතාගෙන කාන්තාව දෙස බලපු ගමන් අර තමන්ගේ මාන්නියත් එක්ක තමන්ට එක එක විවිධාකාර වූ සිතුවිලි එන්න පටන් ගන්නවා. තමන් කොච්චර නැති කියලා හිතුවත් කොහොමද? කාන්තාව දෙස බලන්නේ එකිනෙක නමත් එක්කන ඊර්ෂ්‍යාවට තමයි එහෙම බලන්නේ කියලා. කාන්තාව පුරුෂයා දෙස බලන්නේ අර මම කාන්තාවයි කියලා සිතාගෙන. ඒක නිසා යාට අර විදිහේ සිතුවිලි ඇති වෙනවා. ඔබ නිකන් අපිට පේනවා මේ ගෙවල් වල බඩු මුට්ටු ආදී සම්බන්ධයෙන් තනකොළ ටිකක් දැක්කම පිරිමියා හිතන්නේ මම තනකොළ කපන එක්කන. මම තමයි කාර් එක ඒකේ ගරාජ් එකට දාන ඒ වැඩ කරන එක්කන. කාන්තාව හිතනවා මම තමයි කුස්සිය. පේනවාද අපි පොඩි නිකම් මුලින් ඉඳන් බෙදාගෙන තියෙනවා. එතකොට ඒ අර්ථයෙන්ම තමයි මම පුරුෂයා කියලා හිතාගෙන කාන්තාව දෙස ආපු ගමන් අර සිතුවිලි ටික එනවා. ඒක තමයි මේ පිරිමි නම් ගෑණියා සම්බන්ධ වූ දෙයක් තියෙනවා කියන්නේ. එතකොට මෙතන මේ පුද්ගලයා අභ්‍යන්තරේ ඇලෙනවා කියලා කියන්නේ. අභ්‍යන්තරේ ඇලි මෙන්න ආජ්ජත්තං සාරජ්ජති අයං අහංකාරෝ කියලා කියන්නේ. අභ්‍යන්තරේ ඇලෙනවා. තථාගතයන් වහන්සේ මේක දේශනා කළ සූත්‍ර දේශනාවල ඔය කාන්තාව බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. කාන්තාව කල්පනා කරනවායි කියලා එයා දිහා අනිත් අය බලනවා කියන එක. මං දිහා අනිත් අය බලනවා කියන්නේ හැරිලත් බලනවා කියන්නේ අන්න ඒ වගේ අර්ථයක් බුදුහාමුදුරුව එතන පෙන්නනවා. එතකොට බුදුහාමුදුරුව පෙන්නනවා. ඉතින් මට ඕක නම් මම කියන්න පුළුවන් අර ටීවී එකේ මං කියේ උදාහරණයක්. ඒ කියන්නේ ඒක මේ නිලියක්ව මේ ඉස්සර කතාවක් මොන්නේ කියන්නේ. එයාව ඉන්ටර්වියු කරනවා. ඒ ඉස්සරකට ඉන්ටර්වියු කරනකොට එයා දැන් කියනවා කවුරු හරි බලන්නේ නැත්තම් වැඩක් නැහැ කියලා. ඒ තත්ත්වෙට තමන්ගේ මනස ගිහිලා තියෙන්නේ. බලන්නේ නැත්නම් වැඩක් නැහැ. එතකොට බලනවා නම් තමයි හොඳන්නේ විදිහට තමන්ට ඒක තියෙන්නේ. එතකොට ඒ කියන්නේ අභ්‍යන්තරේ ඇලිලා තියෙන්නේ. මම කාන්තාව කියන එකේ අභ්‍යන්තරේ ඇරිලා. ඒතර බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ කාන්තාව කාන්තා බව කියන එක ඉක්මවන්නේ නැතුව එයා පුරුෂයා දෙස බලනවා. බාහිරව බලනවා කියන එකයි බුදුහාමුදුරුවෝ කියන්නේ. පිටත බලනවා. පිටත බැලුවායින් පස්සේ එයාට අර විදිහට සිතුවිලි ඇදලා එතන එයා වලට වැටෙනවා කියන එක සිද්ධ වෙනවා. ඒකේ අනිත් පැත්තට කිව්වා පුරුෂයා පුරුෂත්වයේ ඉක්මවන්නේ නැතුව කාන්තාව දෙස බලනවා කියලා. අන්න ඒ විදිහ බැලුවාම ඉතින් එයා අර විදිහටම අර මේ සාරජ්‍ය දීපේ වැටෙනවා කියන එක තියෙනවා. එතකොට මෙතන පෙන්නනවා ගැහණියෙක් නම් පිරිමිය හා සම්බන්ධ වූ දෙයක් ඇත. අභ්‍යන්තරේ මෙයා ඇලෙනවා. මෙන්න මේක තමයි අහංකාරය කියලා කියන්නේ. ඊළඟට මේ විදියට මෙසේ රාග සහිත වූයේ බාහිර වූ දේ සොයයි. මෙන්න මේක තමයි මමංකාරය කියලා කියන්නේ. මම පිරිමියා කියලා බලලා අර මම දැන් පිරිමියා හැටියට හිතාගෙන මම පිට බලලා මේව හොයනවා. මේක සෙව්වාම මමංකාරය කියන එක අපිට ඇති වෙනවා. එතකොට ඉතින් අපි ඕක කල්පනා කළා ඉස්සෙල්ලා ওই බාහිර වස්තුවේ පරිග්‍රහය කියන එක නිසා මමංකාරය ඇති වෙනවා කියලා හලිද්දකාණී සූත්‍රයත් එක්ක අපි බලවන මතකද? බාහිර වස්තුවේ පරිග්‍රහය මමංකාරය ඇති වෙනවා. මමංකාරය ඇති වුණාම ඒක නිසා අපිට සුඛ සංඥාව කියන එක ඇති වෙනවායි කියලා. සුඛ සංඥාව කියන සාස්ව ස්පර්ශ අනුපගමන ලක්කනා සුඛ සංඥා කිව්වා. අර මම කිව්වේ අර කවුරුහරි මිනිස්සෙක් ඉස්සරහින් එනකොට යා දිහා බැලුවායින් පස්සේ මගේ ඇතුලේ තිබිච්ච එකක් තමයි ඇවිස්සෙන්නේ. ඇතුලේ තියෙන එකක් ඇවිස්සෙනවා. අර මිනිස්සයා එනකොට අපි හිතනවා නිකන් මාල්ලි පොන්සේකා කියලා. මගේ ඇතුලෙන් එකක් මම දාගත්තා නේද? අර මිනිස්සයා ඇස්සට මම කහින් නැහැ කිව්වා. දැන් මොකද්ද මේ කියන්නේ? අර අහංකාරය නිසා දැන් මෙතන මමංකාරය කියන එක ඇති වෙනවා. අර මම පුරුෂයා කියලා හිතාගෙන පිටත බැලුවා. මම පුරුෂයා කියලා ගත්ත කතාව තමයි අහංකාර කතාව. අහංකාර කතාව මට ඇතුලේ මොකද? භවයේ භෝගයේ ඕකාරයේගෙන තුනෙන් තමයි මට මේක ඇති වෙන්නේ. මේකෙන් මම අහංකාර වෙලා ඊට පස්සේ මම අනිත් මනුස්සයා දිහා බැලුවා. දැන් මට මමංකාරය. දැන් පේනවද? ආන් නිසා මම. මමන් ගින්දා ඊළඟට ආපහු ආන් ඇති වෙනවා. දෙක දෙපැත්තට ගමන් කරනවා කියන එක තියෙනවා. එතකොට මේ කාරණා තුන තමයි මේ ලකුණු කරලා තියෙන්නේ. අපි භෝගය කියන එක දාලා තිනවා කබලින්කාර ආහාරය කියන එකට. ඒවනේ භෝග වෙන්නේ. ඊළඟට භවය කියන එක දාලා තිනවා වේදනාව කියන එක. දැන් අතනින් පේනවා මේ සුඛ සංඥා, සුභ සංඥා ඒවා අනුව තමයි අපේ මේ භව කතාව ඇවිල්ලා තියෙන්නේ. සුභ සුඛ කතාවත් එක්ක. එතකොට ඕකාරය කියන එක අපි මේව දෙක අයින් කරලා දැම්මා වුණත් අපිට ওই ආකාස සංඥා ඇතිනි වාගේ දේවල් වලට ඇල්ලලා තිනවා. ඒක නිසා මේ එහෙම හරි චේතනාවක් පවතිනවාද ආන්න එතන අපිට ඕකාරය කියන එක තියෙනවා. එතකොට මෙන්න මේක තුන නිසා අපිට ඇති වෙනවා කිව්වා. මේ අහංකාරය නිසා මේ මමංකාරය කියන එක ඇති වෙනවා කියන්නේ. එතකොට මෙන්න මේ ඩයග්‍රෑම් එක අපි අංශක 90කින් කැරකෙව්වොත් ඒ කියන්නේ 1 2 3 කියන එක අංශක 90කින් මම මෙහෙම රොටේට් කරනවා. මොකද රොටේට් කරන්නේ? රොටේට් කරනකොට හිතන්න නිතරම මේ කබලින්කාර ආහාරයේ ඉඳන් උඩින් ඉඳන් සංඥාව ඉඳන් මනෝ සංචේතන පල්ලයට ලණුවක් දාලා තියෙනවා. අර මෝහය තියෙනවානේ. මෝහසල්ලේ අන්න මේ පැත්තේ ඉඳන් අල්ලලා මම අදිනවා. අදිනකොට මේක අර වේදනාවත් එක්ක මේ පැත්තට පෙරෙනවා වගේ කියලා හිතන්න. එතකොට පෙරුණාට පස්සේ ඕගලන්ට හැදෙන ඩයග්‍රෑම් එක තමයි මේ ස්ලයිඩ් නම්බර් 5 එකේ තියෙන්නේ. ඒක අපි ඒකට ගිහිල්ලා බලමු. දැන් බලන්න මේ ස්ලයිඩ් නම්බර් 5 එකේ පෙන්නන්නේ අර අපි ඉස්සෙල්ලා පෙන්නුවේ වේදනාව කියන එක නේද? දැන් මෙන්න මේ විදිහට කරකවන අවස්ථාව වෙනකොට මේ වේදනාවේ එක අර කඹේ දාලා අදිනකොට වේදනාවේ තිබිනේවා පරාමාසයට ඇතුල් වෙලා තියෙන්නේ. එතකොට දැන් අපි දැන් පික්චර් එක දැන් පරාමාසයෙන් ඉඳන් තමයි කතා කරන්නේ. වේදනාව මේක ඇස්සේ තමයි තියෙන්නේ. එතකොට මේ වෙලාවේදී ඔයගලන්ට පේනවා මේ 1 2 3 අර ඉස්සෙල්ලා ඩයග්‍රෑම් එකේ 1 2 3 තිබුණානේ. ආන්නේ 1 2 3 තමයි අපි මෙතනත් ලකුණු කරලා තියෙන්නේ. එතකොට මේක සම්බන්ධතාවයක් පේනවා. මොකද්ද සම්බන්ධතාවය? මේ පානාතිපාතය නිසා අපිට ද්වේෂය ඇති වෙනවා. ද්වේෂය නිසා පානාතිපාතය වෙනවා අපි ඒක දන්නවා. අදත්තාදානය නිසා ලෝභය ඇති වෙනවා. ලෝභය නිසා දත්තාදානය ඇති වෙනවා. කාමයේ වරදවා හැසිරීම නිසා මෝහය ඇති වෙනවා. මෝහය නිසා කාමයේ වරදවා හැසිරීම කියන එක තියෙනවා. ඉතින් අත්ත් සංඥා නිසා අපිට මෝහය වෙනවා. මෝහය නිසා අපි සංස්කාරයන් හදනවා කියන එක අපි දන්නවා. අත්ත් සංඥාවෙන් මෝහයයි තය ධම්ම සූත්‍රයෙන් පෙන්වනෝනේ අත්ත් සංඥාව. ඒක නිසා අපිට මෝහය ඇති වෙනවා කියලා. එතකොට මෙතන මේ හරි ලස්සන ධර්මයක් තියෙනවා. මේක ඔගොල්ලෝ ඇඳුතින් මේ ඩයග්‍රෑම් එකේ පානාතිපාත අදින්නා දාන, පානාතිපාතේ අදත්තා දානි, කාමී වරද හැසිරේ. කාරණා තුනයි ABC කියලා ලකුණු වල තියෙනවා. එතකොට මෙතන පෙන්නනවා මෙතන ද්වේෂය කියන එක තියෙනවා. පානාතිපාතේ නිසා ද්වේෂී, ද්වේෂය නිසා පානාතිපාතේ. අර ඉස්සෙල්ලා කිය අපි රෝකාරය කියලා කතා කළේ. අන්න එතින්ද කිව්වනේ අපි කොහොම හරි ඉන්නවා කියලා ආකාස සංඥායතනේ හරි නේද? අන්න ඒකනේ මෙතෙන් මේ ඩිලියුෂන් කියන එකට ඇවිල්ලා තියෙන්නේ. ඒක පෙරළුවාම තුනේ ඉස්සෙල්ලා තිබුණ රෝකාරය කියන කතාව තමයි මේක අසට ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ මොකද්ද? මේකෙන් හරි ලස්සන කතාවක් කියවෙනවා. ඒක තමයි මම මේ ලියලා තියෙන්නේ පළවෙනි කාරණේ හැටියට. ඒක සිංහලෙන් කියනවා නම් ඔයගොල්ලෝ ලියා ගන්න පුළුවන්. පෙර වූ මෝහය. පෙර වූ මෝහය වරහණක් ඇතුලේ දාලා ලියාගෙන ඒක එක කීන තැනින් තමයි මම උඩින් මම මේ පෙන්වන්නේ. පෙර වූ මෝහය වරහණක් ඇතුලේ දාගෙන ලියාගන්න දෝෂ සහිතව ජීවත් වීම. දෝෂ වරහණක් ඇතුලේ දාන්න දෝෂ සහිතව ජීවත් වීම කියන එක. හයිපන් එකක් ගහලා ලියාගන්න පානාතිපාතය කියලා. ඒක තමයි මේ ඉංග්‍රීසියෙන් ගහලා තියෙන form of delusion means lived with hate. පානාතිපාතය. මොකද ඒ කියන්නේ? පෙර වූ මෝහේ වරහණක් ඇතුලේ දැම්ම අපි දෝෂ සහිතව ජීවත් වෙනවා කියන්නේ. දෝෂ සහිතව ජීවත් වෙනවා කියන්නේ අර රෝගී සංඥාව මගේ කියලා අරගෙන ජීවත් වෙනවා. ඔය හැම සංඥාවම රෝගී. නමුත් අපි ඒක අරගෙන ජීවත් වෙනවා. ඒකට උදාහරණයක් හැටියට ගන්න පුළුවන් ආකාශ සංඥායතන සංඥාව මගේයි කියනද ගත්තා කියන එක. අනිත් සංඥාවනුත් ඔක්කොම අයිති. අපි ඊට වඩා හොඳ එකක් ගමු. ආකාශ සංඥායතන සංඥාව මගේයි කියන එක ගැනීම. ඊළඟට ওই දෙවෙනිට දීලා තිනවා ඉග්නොරන්ස් කියන එක ගැන. කරතින එතනින් දකුණු අත පැත්තෙන් ගුණක් ලියාගත්ත හැකි දැන් අවිද්‍යාව. මේ මොහොතේ අපිට තියෙන අවිද්‍යාව දැන් අවිද්‍යාව වරහණක් ඇතුලේ දාලා ලියාගන්න ලෝභ සහිතව ජීවත් වීම. හයිබන් එකක් දාලා ලියාගන්න අදත්තා දාමී කියන. ඒක නේද උඩ තියෙන්නේ. මේ පල්ලෙහා ලයින් එක තමයි අපි ඉස්සෙල්ලා කිව්වේ. පල්ලෙහා තියෙන ද්වේෂී නම් මේක දක්වා තියෙන ලයින් එක තමයි අපි මුලින් කිව්වේ. උඩින් තියෙන ලයින් එක තමයි අපි ඊළඟට කිව්වේ. ඒ කියන්නේ දැන් අවිද්‍යාව ලෝභ සහිතව ජීවත් වෙන ලෝභය මෙතන ලකුණු කරලා තියෙනවා. ලෝභ සහිතව ජීවත් වීම අදත්තා දානි. ඒ කියන්නේ රස්සාවක් කරලා මුදල් උපයාගෙන ජීවත් වෙනවා කියන එක. අදත්තා දානි හැටියට උදාහරණ දෙක ගන්න පුළුවන්. ඊළඟට තුන්වෙනි එකට එනවා කාමයේ වරදවා හැසිරීම. කාමයේ වරදවා හැසිරීම හයිපන් එකක් දාලා ලියා ගන්න කාම සංඥාව. මෙහි ඇලීම අභිනිවේශයයි කියලා. මෙහි ඇලීම අභිනිවේශයයි. වෙනවද ඒක? ඒක තමයි මැද ලයින් එක නේද? කාමයේ වරදවා හැසිරීම තියෙනවා දකුණු අත පැත්තේ. එතකොට මෙතන මේ කාම සංඥාවක් නේ මෙතනින් එන්නේ. අර අපි සුබයි සුකයි කියලා ගත්ත සංඥාව කාම සංඥාව ඒකේ ඇලීම තමයි අභිනිවේෂේ හැටියට මෙතනින් එන්නේ. එතකොට මෙන්න මේ තුනම මේ ඉදන් සච්ඡා අභිනිවේෂ කාය ග්‍රන්ථය ඇතුළට ඇදිලා එනවා. මොන තුනද? මෙතනින් තියෙනා වූ මේ අවිද්‍යාව කියන එක, මේ අභිනිවේෂය කියන එක, මෙතන පල්ලෙහෙන් තියෙන මෝහය කියන එක. මේ තුනම මේක ඇතුළට ඇදෙනවා. ඒක ඇදෙන්නේ ප්‍රසන්න මූමන්ට් එකේ. ඒ කියන්නේ ඕගොල්ලෝ යම් කිසි දෙයක් දකින්කොට දකින අවස්ථාවක. මෙහෙම ඇදෙන්නේ ප්‍රසන්න මොහොමන්ට් එකේ. මේ වෙලාවේ ඕගොල්ලෝ අතීතය ගැන හිතන්නේ නැහැ, අනාගතය ගැන හිතන්නේ නැහැ. තණ්හාව මගින් තමයි මේක ඇදෙන්නේ. අර මං කිව්වේ අර පූසා දැක්ක මීයා යනවා. මොකක්වත් හිතුවේ නැහනේ. මං ගිහිල්ලා හිර වෙලා මැරෙයිද මොනක්වත් හිතුවේ නැහැ. එක්ක පාරටම අරක ඇතුළට දෙවුවා. ආන්නේ විදිහේ අවස්ථාවක් තමයි මේ පෙන්වන්නේ. අතීතය ගැන හිතන්නේ නැහැ, අනාගතය ගැන හිතන්නේ නැහැ. තණ්හාව මගේ කෙලික පාට ඇදෙන. මෙන්න මේ වෙලාවදී අහණුයි මමනුයි එකව වෙලා ඉන්නේ. අර ලෙඩ වෙලා මම ලෙඩ වෙලා කිව්වේ. ඒ දෙන්න එකට ඉන්නේ මේ අවස්ථාවෙන් කොට. දෙන්න එකට පවතිනා වූ අවස්ථාවක් වෙනස් වෙන්ගිරිල්ලක් කියන එක පලාසේ මගෙන් සිද්ධ වෙන්නේ නෑ. යාට වෙන් කරගන්න අල්ල ගන්න දෙයක් ඇත්තේ නැති තත්ත්වයක් තියෙනවා. එතකොට මේ වෙලාවේදී මේ පෙර වූ අවිද්‍යාවයි මේ පසුව මෝහයයි කියන එක දෙකම එකයි. එකම தත්ත්වයටපත් වෙලා තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා මේ භවයේදී ඔයගොල්ලන්ගේ මෝහය. ඔයගොල්ලෝ දන්නවා විඥාන ආහාර පාර. දැන් මෙතන මේ සම්බන්ධ වෙනවා අර සතර ආහාර දුක්ඛේ විඥාන ආහාර පාර සම්බන්ධ වෙනවා. ඒකේ ඔයගොල්ලෝ දන්නවා මුලින් තියෙනවා අවිද්‍යාව. පස්සේ ටික ටික මොකද වෙන්නේ? අවිද්‍යාව වැඩි වෙලා අවිද්‍යාව ආශ්‍රය වෙලා මෝහය බවට පත් වෙනවා. එතකොට ඕගලන්ට පේනවා එන අර මුල එක මං කිව්වොතින් පෙර අවිද්‍යාව කියලා පස්සේ මෝහය එනවා. හැබැයි මෝහයෙන් ආපහුම සංස්කාරය හදලා විඥානය දුවාම එහෙනම් මෝහය එක පැත්තකට ඊළඟ අවස්ථාවේදී ඒක පෙර වෙනවා අවිද්‍යාව පසු වෙනවා. වෙනවද? අවිද්‍යාවයි මේකයි මාරු වෙනවා කියන එක තියෙනවා. දැන් මේ භවයේදී ඔයගොල්ලන්ගේ යම් කිසි මෝහයක් තියෙනවද? ඊළඟ භවයේදී ඒක විඥාණී සකස් වෙනකොට ඒක නිසා අවිද්‍යාව ඇති වෙනවා. මේක මහා විශාල ගැඹුරු ධර්මයක් මේ කියන්නේ. අවබෝධ ප්‍රඥාවෙන් අවබෝධ කරගත යුතු දෙයක්. මෙතන අවිද්‍යාපච්චය සංඛාර කියනෝනේ මෝහය නිසා තමයි මේ සංස්කාරේ හැදුනේ. එතකොට මෝහයෙන් හැදිච්ච සංස්කාරය තමයි මේතන අපි විඥානය කියන එක සකස් වෙන්නේ. එතකොට ඒකෙන් ඇතිවෙනවා අවිද්‍යාව කියන එක තියෙනවා. එතකොට මගේ දැන් විඥානාහාර දිගේ එනකොට මට අවිද්‍යාව ඇතිවිලා මට මෝහය ඇති වෙනවා. මේ මෝහය නිසා සංස්කාරය සකස් කළා විඥානය ඇතිවිලා ආපහු අවිද්‍යාව ඇති වෙනවා. මෙන්න මේ අවස්ථාවේදී පෙන්නනවා මේ පෙර අවිද්‍යාවයි පස්සේ මෝහය දෙදෙනාම එකයි කියලා. මේ අවස්ථාවෙන්නම දෙන්නම එකයි. එතකොට ඔන්නේ අවස්ථාවේදී අපේ මනස ওই විදිහට මේකට ඇදිලා යනවා කියන එක, ඒ කියන්නේ පරාමාස කාය ග්‍රන්ථේ මේ පැත්තේ තියෙන එක මේ ඉදන් සත්‍යය ඇතුළට ඇදෙනවා කියන එක තියෙනවා. මේ අවස්ථාවේදී වෙලා තියෙන්නේ මොකද්ද? අවිද්‍යාවයි මෝහයයි එකයි කියලා කියන්නේ මේක වෙන් කරගන්න අපහසුයි. ඒ කියන්නේ ඉදන් සත්‍යෙත් ඇතුළට ගිහිල්ලා බැහැගෙන ඉඳලා තියෙන ධර්මයක් තියෙනවනේ, යම්කිසි ධර්මයක්. මේක සුඛයි කියලා හරි මේක තමයි හරි කියලා හරි යම්කිසි ධර්මයක් ගිහිලා තියෙනවා. නැත්තම් කිමිස් ඉගෙන ගන්න එක හරි කියලා හරි ධම්මමච්චරින් ගත්තා වූ අර්ථයක් හරි තියෙනවානේ. ඒක මෝහය විසින් පිළිගන්නේ. මෝහය ආගිය පුරිල්ලක් එන්නේ නැහැ. එතකොට ඔන්න මොකයි ඔය සියුම් අවස්ථාව කියන එක. මේ දෙකේ පිළිගැනීම කියන එක තියෙනවා. අවිද්‍යාව සහ මෝහය වෙන් කරගන්න අපහසු තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. දෙන්නම් එකට එනවා. එතන මේකේ කාරණා කීපයක් කිව්වා නේද? ආහනුයි මොනේ එකව වෙලා ඉන්නවා කියලා. පෙර අවිද්‍යාවයි මේ පසු මෝහය දෙන්නම් එකක් ඒ කියලා කිව්වා. මේ අවස්ථාවේදී මේ ප්‍රසන්ට් මූමන්ට් එකේදී තමයි මේ පරාමාස කාය ග්‍රන්ථේ මේක ඇතුළට ඇදෙන්නේ, ඉඳන් සත්‍යයට ඇදෙන්නේ කියන එක. එතකොට මේ අහං කියන මේ අහං කියනයි මමයි කියන එකයි දෙන්න එකතු වෙච්ච අවස්ථාවකදී මේ ඉඳන් සත්‍යය කියන එකත් පරාමාසයට ඇදෙනවා. දෙපැත්තක් තියෙනවා. ඉදන් සත්‍යයත් ඇදෙන පරාමාසයට. ඒක එක අවස්ථාවක්. පරාමාසය ඇදෙන ඉදන් සත්‍යයට. එතකොට පරාමාසයට ඉදන් සත්‍යයට ඇදෙන අවස්ථාව මොකද්ද? ප්‍රසන්ට් මොමන්ට් එක. අනිත් අවස්ථාවේදී මොකද වෙන්නේ? ඉදන් සත්‍යය ඇදෙන පරාමාසයට. ඒ කියන්නේ අහමින් මම එක්කව වෙලා ඉන්න අවස්ථාවක ඉදන් සත්‍යය ඇදෙන පරාමාසයට. ඉතින් මෙන්න මේකම තමයි, මේ ධර්මයම තමයි ඔයගොල්ලෝ දකින්න උත්සාහ කරන්නේ භාවනාවේදී. මේ භාවනාවට ගන්න මෙන්න මේ ස්ලයිඩ් එක. එතකොට මේක බලන්න අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. දැන් 6 වෙනි ස්ලයිඩ් එක. මේ 6 වෙනි ස්ලයිඩ් එක හදලා තියෙන්නේ මේ ආයතන ඩයග්‍රෑම් එක, මේ 3 වෙනි මේ ආයතන භාවනාවෙන් තමයි හදලා තියෙන්නේ. ඒක මෙතෙන්ට දාන්න වෙලා සිද්ධ වෙලා තියෙනවා. මේක පෙන්නනවා මෙන්න මෙහෙම කාරණාවක්. අපිට කාම විතක්කයක් කියන එක තියෙනවා. කාම විතක්කේ නිසා අපි කාමයේ වරදවා හැසිරීම කියන එක සිද්ධ වෙනවා. ඒක නිසා අපිට මෝහය කියන එක ඇති වෙනවා. මෝහය ඇති වුණාම විහිංසාව විතක්කයක් ඇති වෙනවා කියලා අපි ඉගෙන ගත්තා. හරි නේද ඒක? කාමයේ වරදවා හැසිරීම, මෝහය නිසා විහිංසා විතක්කය කියන එක ඇති වෙනවා. ඒ වගේම ඔයගොල්ලෝ දන්නවා කාම විතක්කෙන් ව්‍යාපාද විතක්කය ඇති වෙනවා, ව්‍යාපාද විතක්කෙන් විහිංසාව විතක්කය ඇති වෙනවා කියලා මේ ස්ලයිඩ් එක 6 වෙනි ස්ලයිඩ් එකේ පෙන්නනවා. එතකොට පේනවාද එකම දැනට අපි ඇවිල්ලා තියෙනවා දෙපැත්තකින්. කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසාව විතක්ක. කාම විතක්ක කාමයේ වරදවා හැසිරීම, මෝහය විහිංසාව විතක්ක. ඉතින් එකවට කෙනෙකුට කෙනෙක් කල්පනා කරනවා, ඉතින් මම කාම විතක්කයන් තිබුණාට මම කාමයේ වරදවා හැසිරෙනවද? ජීවිතේ එකපාරක් හරි හැසිරලා දිනනවා කියලා අපි කිව්වා. ඒ පාර හොඳටම ඇති නේද? මල මුත්‍රා අසුචි ගානුඹ ගිහිල්ලා මුළු ජීවිතේටම ඇති වෙන්නේ එකපාරක් හැසිරලා තියෙනවා. ඒක නිසා අපි මෝහය ඒක නිසා අපිට මෝහය විහිංසාවිතක් කියන එකේ අවස්ථාවක් තියෙනවා. එතකොට මේ ඩයග්‍රෑම් එකේ පෙන්වන්නේ මේ අපි ඉස්සෙල්ලා පෙන්වුවා නේද ස්ලයිඩ් නම්බර් 5 කියන එක. මේක ක්ලොක්වයිස් කැරකෙවෙති. බලන්න මේ මේකේ 4 5 6 කියලා මෙතන ලියලා තියෙනවා. එතකොට අපි දැන් පෙන්වපු ඩයග්‍රෑම් එක 4 5 6 කියන එක ක්ලොක්වයිස් කැරකෙවෙති. හරියට මේ 4 5 6 තමයි ඇති වෙලා තියෙන පේනවාද? මේ කාම නිසා කාම කාමයේ වරදෝ ආයස වීම කියන එක එතන. ඒ විදිහට මේ ලයින් එකට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ ඩයග්‍රෑම් එකේ පෙන්වන්නේ මේක ඇකිලෙනවා. ඔය නම්බර් 5 ඩයග්‍රෑම් එකේ ස්ලයිඩ් නම්බර් 5 එකේ තියෙන එකේ පෙන්වන්නේ මේකේ ඇකිලීම කියන එකේ තියෙන හරියට බෝල කූඩුව ඇකිලෙනවා වගේ. අපි මනස වැඩ කරන්නේ කොහොමද? අර රෙදි දාන හැංගර් එක පුළුවන් මෙහෙම අකුලන්න නේද? ඒක ඒක අනිත් පැත්තට අකුලන්න පුළුවන් නේ. ඒක උඩ බලන්න මේ දෙයින් පෙන්වනවා. මේ පානාතිපාතය කියන එක මම කරනවා නම් පානාතිපාතය නිසා අදත්තා දානීය කියන එක මට කෙරෙනවා. අර කුකුලා මරණ අවස්ථාවේදී අපි කියන්නේ කුකුලා කිව්වේ නෑ මගේ මස්ටික ගන්න මහත්තයා කියලා. ඒක නිසා පානාතිපාතයත් කළා අදත්තා දානීය කියන එක. ඒක පටන් ගත්තාම අනිත් එක. ඉතින් අදත්තා දානීය කරාට පස්සේ ඒක නිසා අපිට පානාතිපාතය කියන එකක් ඇති වෙනවා. ඒ කියන්නේ දැන් අදත්තා දානීය අර මව කුසට ගිහිල්ලා අර සුත්‍රාණු වල්ලගෙන හිටියගේ අම්මා දුන්නේ නෑනේ. අල්ලගෙන හිටියා කිව්ව අදත්තා දාන. ඉතින් පානාතිපාතේ ඕගොල්ලන්ගේ මරණේ ඕගොල්ලන්ට සිද්ධ වෙනවා නේද? ඒ බුදුනාට පස්සේ තේක සිද්ධ වෙනවා. අන්න ඒ අර්ථය ඕගොල්ලන්ට පේනවා. ඒක උඩ දෙපැත්තට යනවා. ඒකට මේක මේ පැත්තට ඇකිලිම කියන එක තියෙනවා. මේ පැත්තට ඇකිලිම කියන එක ඒක අවස්ථාන අනුකූලව සිද්ධ වෙනවා. ඉතින් එහෙම ඇකිලුනහම තමයි අර පෙර මෝහයයි ඒ අවිද්‍යාවයි දෙක එකට ඉන්නවා කියන එක එහෙම ඒව සිද්ධ වෙනවා. එතකොට මේ ස්ලයිඩ් නම්බර් 6 එකේ පෙන්නන්නේ ওই විදිහට ඇකුරුණාට පස්සේ මොකද වෙලා තියෙන්නේ? මේ ඇකුරුණාට පස්සේ ඕගලන්ට පේනවා මෙතන මේ අවිජ්ජා කියන එක තියෙනවා. අර අවිජ්ජාව තිබුණේ වෙන තැනක නේද? කොහෙද තිබුණේ ඒක? යම් කිසි තැනක තිබුණේ අර මේ විද්දි ලෝභයේ තියෙන තැන කෙරෝලේ තිබුණා. දැන් අර ලණුව දාලා ඇදලා වගේ මේක ගත්තාම මේක ඇකුරුණාට පස්සේ අවිජ්ජාව ඇවිල්ලා එක්කහුවිලා තිනවා මගේ චේතනාවත් එක්ක. ඒ දෙන්න දැන් එකයි. මෙතන ඇතුලේ මොකද වෙලා තියෙන්නේ? වේදනාව ආව පරාමාස කාය ග්‍රන්ථයට මතකද ස්ලයිඩ් නම්බර් 5 එකේ අපි දැක්කනේ වේදනාව කියන එක පරාමාසයට ඇවිල්ලා තමයි අපි කිව්වේ 1 2 3 කියන කතාව අපිට ආ ඊළඟට ගත්තාම අර මේ ඉදන් සත්‍යාව නිවේස කාය ග්‍රන්ථයත් පරාමාසය අසට ඇවිල්ලා තිනවා. දැන් මේ තුනම එකට එක්කවිලා තියෙන. දැන් මොකද වෙන්නේ? අපි බයෙන් අගතියට යනවා කියන එක තමයි. ඒ කියන්නේ යම් කිසි ආකාරයකට මම යම් වූ වේදනාවක් පවත්තන්න පුළුවන් කියලා සිතාගෙන සිටියද ඒකට මම ඇසි යම් කිසි ක්‍රමයක් භාවිතා කළාද? කෙමිස්ට්‍රි ඉගෙන ගත්තා, ෆිසික්ස් ඉගෙන ගත්තා, ඉංජිනේරින් ඉගෙන ගත්තාද? ඒ ධම්මමච්චරයේ යම් කිසි ආකාරයක් පවත්තන්න හැදුවද? එතින් මේක පවත්තන්න පුළුවන්ද? අන්න ඒක නිසා මම මේ බයෙන් අගතියට යනවා කියන එක තියෙනවා. එතකොට මේක තමයි මේ බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ අනිච්චා භික්කවේ කාමා තුච්ඡා මුසා මෝස ධම්ම මයා කතමේතම් බාලලාපන. මේකේ පෙන්නන්නේ මේ ඇකිලීමෙන් පෙන්නන්නේ මේ කාම සංඥාව නිසා ඇතිවෙන්නේ දෝමනස්සයක් පමණි. කාම සංඥාව නිසා මේ දෝමනස්සේනේ මේක ඇතුලේ ඉල්ල තියෙන්නේ. මේක නිසා ඇතිවෙන්නේ දෝමනස්සේ පමණි. එතකොට කාම සංඥාව තමයි මේ දකුණු අත පැත්තෙන් කියන එක තියෙන්නේ. එතකොට ඉතින් මෙතෙන්දී මේ භාවනා වශයෙන් ගත්තාම ඔයගොල්ලෝ උගාව මෙන්න මේ දේ මේකේ ආදීනව මේ විදිහට මේ දෝමනස්සය තමයි මට ඇති වෙන්නේ කියලා කල්පනා කරලා මේ මෙන්න මේ නම්බර් 5 ස්ලයිඩ් එකේ කිව්ව ධර්මයේ තමයි ඔයගොල්ලෝ ගැඹුරු ලෙස බලන්න. මේකේ කොහොමද මේ ඇකිලෙන්නේ? අභිනිවේෂේ අවිද්‍යාව මෝහය. මේක නිසා මේක ඇතිලෙනවා කියන එක දකින්න ඕනේ. ඒක දකින්න නම් ඉතින් මහා විශාල ධර්මයක් ඔයගොල්ලෝ දකින්න මේ අවස්ථාවේ මොකද? එතකොට අපි ඊළඟට ආපහු සූත්‍ර දේශනාවට යමු. ඒ සූත්‍ර දේශනාවේ ඊළඟට වෙන්නන මහණින් නැවත අනිකක්ද කියන ආර්ය ශ්‍රාවකතෙනි ආරණ්‍යයකට පැමිණියව උත්තුමෝලෙකට පැමිණියව ශුන්‍යාගාරයකට පැමිණියව මෙසේ කල්පනා කරා. මේ මමයේ යන දෙකින් හෝ මගේ යන දෙකින් ශුන්‍ය වෙයි කියලා. ඒ කියන්නේ ශුන්‍ය මිදන් අත්තේනවා අත්තනීනවා කියන දෙයයි පෙන්වන්නේ. මේ රූපය කියන එක ගත්තාම මේකේ කොතනකවත් මම කතාවක් නෑ. කෑලි වශයෙන් ගත්තොත් වේදනා සංඥා ඒ වගේ දේවල් මේවා එකක්වත් මගේ කතාවක් ඇත්තේ නෑ. මම මගේ කතාවක් මොකක්වත් නෑ. ඒකෝර මෙතන පේනවා ශුන්‍ය විදං අත්තේනවා අත්තනීයනවා කියලා. මෙසේ පිළිපන්නා ඔය බහුල කොට වාසය කරන්නා ඕගේ සිත ආකින්චන්නායතන සමාධි හේතුවේ පහදී. පැහැදීම ඇති කල්ලි මේ භවයේදීම ආකින්චන්නායතන සමාධියක හෝ පැමිණී කියලා කියනවා. මෙන්න මේක නිමනවද මේක. ආකින්චන්නායතන සමාධි හේතුවේ පහදී. පැහැදීම ඇති කල්ලි ඒ ප්‍රඥාවෙන් ඒ පුද්ගලයන් මිදෙනවා. ශරීරයගේ මිදීමේ මරණයන් මත යම් කාරණයක ඔහුගේ උත්පත්තිය සිදුවන විපාක විඥානි කුසල විඥාණයට සමාන වේ යන මේ කාරණේ ඇත්තේ මහන්නේ මේ දෙවෙන ආකින්චන්නායතන සමාධිය හේතු ප්‍රතිපදාවයයි කියලා කියනවා. ඉතින් මේක තමයි ඕගොල්ලෝ අර බැලුවේ. දැන් අර ඉස්සෙල්ලා අපි ගත්තනේ මේ ප්‍රඥා ඩයග්‍රෑම් එක දන්නව නේද? ප්‍රඥා ඩයග්‍රෑම් වලට ඒක පෙන්වන්න ඕනේ නැහනේ. ඔගොල්ලෝ දන්නවනේ හත්වෙනි ධානයයි කියන එක අර ශුන්්‍යතාවේ ඉඳන් 10වෙනි කාරණේ ඉඳන් උඩ ප්‍රඥාව තියෙන තැනට එනවා කියන එක තමයි. එතන අපි ඉස්සෙල්ලා සාකච්ඡා කළේ. එතකොට මෙතන මේ දැන් මේ කතා කරන්නේ මමයි මගේ කියලා ගන්න වටනවාද කියලා අර ප්‍රඥා ධාමලේ අපි ගත්තා නේද? අනිත්‍ය නම් දුක්ඛ නම් විපරිණාමයටපත් වෙනවනම් මගේ කියලා ගන්න වටිනවා කියන්නේ. ආන්න එතන අර 10 ශුන්්‍යතාවට ඇතුල් වෙන්නේ. ආන්න ඒක තමයි මේ බුදුහාමුදුරුවෝ කියන්නේ දෙවන මේ ආසන්න කාරණිය කියලා. සමාධියට හේතු ආකින්චන්නාවට යන්න අවස්ථා බුදුහාමුදුරුවෝ දෙකක් පෙන්නනවා. අර වේදනාව කියන එකයි නිරෝධ වීම කියන එක තමන්ගේ සතුටක් ඇති වෙනවා. ඒක නෙමෙයි ආකින්චන්නායන සමාධිය කම්පාන වන ධාන සංඥාව වෙද්ද. ඒ කියන්නේ 6 වෙනි ධානයේ යම් කිසි වේදනාවක් විඳිනවද අන්න ඒ සංඥාව ලාභයක් කියලා එයා ගන්නේ නැතිකම උඩ එයාට පුළුවන්කම තියෙනවා 7 වෙනි ධානයට යන්න. ඒක තමයි පළවෙනි කාරණේ හැටියට බුදුහාමුදුරුවෝ පෙන්නුවා. දෙවෙනි කාරණේ පෙන්නනවා ශුන්‍ය මිදන් අත්තේනවා අත්තනියේනවා කියලා ගන්න. ඉතින් ওই මගපල්ලාභයේ කුඟාක් වෙලාවට භාවිතා කරන්නේ මෙන්න මේක. ඒ කියන්නේ හුඟක් වෙලාවට එයා මමයි මගේ කියලා ගන්නෙ නැති එකට නේ යා භාවනා කරන්න පුරුදු වෙන්නේ. අද ධාතු මනසකාරයෙන් ගත්තම ඒ මගේ නෙවෙයි කියලා නේද? ඒකට ඒ නිසා ඒ විදර්ශනාවෙන් ඒ භාවනා වඩන්නේ කියන හරි ඉක්මනට හත් වෙනි ධ්‍යානට යනවා මෙන්න මේ විදිහට ගන්න නැතු. බුදුහාමුදුරු පෙන්නන්නේ ඒකයි. පළක්කයි කියනවනේ මට මේ මම මේ පස් වෙනි ධ්‍යානයක් හය වෙනි ධ්‍යානයක් මම දන්නේ නැහැ. මම ගිහිල්ලා හිටියද කියලා දන්නෙත් නැහැ. හැබැයි දැන් මම මෙතන ඉන්න ගන්න මම මොකුත් නැහැ. මොකද එක පාටම යා හතට ගිහිල්ලා දිනන බොහොම වේගෙන් ගිහිල්ලා දිනන මොකද එකක්වත් මගේ නෙමෙයි කියලා අරගෙන ඒක කාලයක් ගියයින් පස්සේ තමයි ඒව දැනු ගන්න පුළුවන්කම ඇති වෙන්නේ. නමුත් අර එකපාරටම ශුන්්‍යතාවයට තමයි යන්නේ හත් වෙනි ධානය. මොකද අර භාවිතා කරපු ධර්මයේ තමයි මේව එකක්වත් මගේ නෙමෙයි. අතද අසූචි පටවිය මගේ නෙමෙයි. අභ්‍යන්තරයේ අසූචි පටවිය මගේ නෙමෙයි. අන්න ඒ විදිහට ගන්න ඕනේ. ඒව ගත්තාම මේ එකක්වත් මගේ නෙමෙයි කියලා ගත්තයින් පස්සේ මම බොහොම ඉක්මනින් ඒ අවබෝධය නිසා එතෙන්ට යන්නේ. ඒක තමයි ඔය බුදුහාමුදුරුවෝ මෙන්න මෙතෙන්දි පෙන්නන්නේ අර අනිත්‍ය නම් දුක්ඛ නම් විපරිණාමයටපත් වෙනවා මගේ කියලා ගන්න වටිනවද කියන අර්ථයෙන් තමයි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. ඊළඟට ආපහු තථාගතයන් වහන්සේ දේශනා කරන මහණෙනි නැවත අනකක්ද කියන්නේ. ආර්ය ශ්‍රාවකතුමනි මෙසේ කල්පනා කරා. කිසි දැනක මමයයි කිසිවෙක් නැත. කිසිවෙකුගේ මම යන කිසිවක්ද නැත. නුඹ යන කිසිවක්ද නුඹගේ මම යන කිසිවක්ද නැත. මෙසේ පිළිපන්නා වේ බහුලකට වාසය කරන්නා ඕගේ සිත ආකින්චන් ආයතන සමාධියේ හේතුවේ පහදී. පෑදීම ඇති කල්ලි මේ භවයේදී හෝ ආකින්චන් ආයතන සමාධියට පැමිණෙන ප්‍රඥාවෙන් හෝ බෙදෙනවා. ඒ බෙදුනාම ඒ පුද්ගලයා එක්ක අරිහත්ත්වයේ කියන එක ඇති වෙනවා. එහෙම නැත්නම් මරණයන් මැත්තේ ඒ ආකින්චන් ආයතනේ ඒ කියන්නේ විඥානේ මේ ආකින්චන් ආයතනෙකින් තැනට යනවා කියන එක තුන්වෙනි ආකින්චන් ආයතන සමාධියට හේතු ප්‍රතිපදාවයි කියලා මෙතින්ද පෙන්වනවා. ඒතර මෙතන මේ තියෙන්නේ මේකයි. මෙතනින් පෙන්වන්නේ අපි දැනගන්නවා මේ මොකක් හරි එකක් ඇති වෙනවා කියන එක තියෙන්නේ මේ රාගය නිසා. රාගයෙන් අල්ලලා කැරකීම නිසා තමයි මේ කතාව ලොකුම තියෙන්නේ. එතකොට යා තේරුම් ගන්නවා මේ තමා සකස් කළොත් මොනේ තමයි. රාගය නිසා තමයි සකස් කිරීම කියන එක තියෙන්නේ. අර සුබයි කියන එක ගත්තා ඒකට නිත්‍යක් කියන එක මම එකතු කරා. එතකොට මම මේක එකතු කරන තාක්කල් තමයි මේක පවතින්නේ කියන එක යා තේරුම් ගැනීමක් කියන එක තියෙන්නේ. ඒක හරියට අර ධාරාව කියන්නේ මොහොතේ ගත්තනම් අර සර්ෆ් බෝඩ් එකේ ඉන්න මිනිස්සයා අර රැල්ල නිසායි සර්ෆ් බෝඩ් එක උඩින් කමතියි. ඒක නිසා යා මෙතින්නේ. ඒකට අන්නේ අර්ථය මෙයා තේරුම් ගන්නවා මේක සකස්කලොත් විතරයි. මෙතන මේ මමයි කියලා කතාවක් තියෙනවා. මමයි කතාවක් මම ඇති කරගෙන තියෙන්නේ සම්පූර්ණ කරා. තමන්ගේ වචන වලින් බැලුවොත් පේනවා මොහොතේ රැල්ල කියන එක Tamanට අයිති දෙයක් නෙමෙයි. එතකොට ඒක නිසා මේ කෙනෙකුට කියන්න බෑ මෙතන මේක නිසා මමයි කියලා කතාවක් කියන්න පුළුවන් කමක් නෑ. එතකොට මෙතන දෙනවා තමා සකස්කොළු. ඒ කියන්නේ කිසිම එකට ඇටැච්මන්ට් එකක් එයාගේ නැතිකම තමයි මෙතන වෙන්නේ. අන්න ඒක වෙනින් එයා පුළුවන්කම තියෙනවා ආකින් යන ආයතනය යන්නේ කියන්නේ. ඒ කියන්නේ හරියට ගත්තනම් ඉතින් ওই ඊර්ෂ්‍යාව පැත්තෙන් තියෙන දේවල් නැති වෙන්න මක්කේ පැත්තෙන් තියෙන දේවල් නැති වෙන්නකෝ. පෙර තමායයි කියලා ගත්තා වූ දෙයක් තියෙනවද ඒකක් නැති වෙන්නකෝ. අන්නේ අර්ථ තුනම තමයි භාවිතා කරන්නේ නම් අන්නේ තෙදී මොකක්වත් නැති කියන කතාවට තමයි. මහණෙනි නැවත අනිකක්ද කි. ආර්ය ශ්‍රාවකයන් මෙසේ කල්පනා කරා. මෙලෝ යම් කාමයේ පරලෝ යම් කාමයේද මෙලෝ යම් කාම සංඥාව පරලෝ යම් කාම සංඥාවද මෙලෝ යම් රූපයේද පරලෝ යම් රූපයේද මෙලෝ යම් රූප සංඥාවද පරලෝ යම් රූප සංඥාවද කම්පාන වන ධාන සංඥාවද යම් තැනක ආකින්චන්නායතන ධාන සංඥාවද මේ සියලු සංඥාව යම් කිසි තැනක ඉතිරි නැතුව නිරුද්ධ වෙනවාද යම් මේ නිව සංඥා නා සංඥායතන සමාධියක්ද ඒ ශාන්තිය ඒ ප්‍රණීතිය කියලා එයා පිළිපන්න. අන්න ඒ විදිහට එයා පිළිපන්න බහුලකට වාසය කරන්නා ඕගේ සිත නිව සංඥා නා සංඥායතන හේතුයි පහදී මේ ආත්මේ පැහැදීම ඇති කල්ලි මේ ආත්මේ නිව සංඥා නා සංඥායතන සමාධියට පැමිණි ප්‍රඥාවෙන් හෝ මිදේ. ශරීරයගේ වෙනීමේ මරණින් මතු යම් කාරණයකින් ඔහුගේ උත්පත්ති සිදුවන විපාක විඥානයේ කුසල විඥානයේ සමාන වන්නේ යන කාරණිය ඇත්තේ මාන්නේ මේ නිව සංඥා නා සංඥායතන සමාධියට හේතු ප්‍රතිපදාවයයි කියන්නේ. එතකොට අපි දන්නවා මේ තීන මිද්ද අවස්ථාවේදී මොහේ කරකෝල තමයි අපි තීරණයක් ගන්න. අන්න ඒව තමයි මේ සංස්කාර ගිනියව තියෙන්නේ. එතකොට මෙන්න මේ සංස්කාර මගේ කියලා මම ගන්නේ නැත්තම් අන්න ඒ දෙයට මට පුළුවන් නේ සංඥා නා සංඥා ඇතුළට යන්න. ඔකෙදි මම කලින් පැහැදිලි කළා අර බඩු බාසුන් නැහැ කතාව කියලා බඩු බාසුන් නැහැට ලී කෑලි තුනක් හම්බ වෙලා තියෙනවා. දෙකක් හොඳයි එකකට ගුල්ලෝ ගහලා. බාසුන් නැහැට කරගන්න දෙයක් තිබුණේ නැහැ. බාසුන් නැහැ මේ ලී කෑලි තුනේ මේසේ හැදුවා. එයා දකින්නවා මේ දකුණු කකුලේ පැත්තට තියෙන්නේ අර ගුල්ලෝ ගහපු ලී කෑලි. එයා දන්නවා මේක ඔයලා හරි කඩාගෙන වැටෙන්න පුළුවන්. අර ඉස්සෙල්ලා නම් වඩු බාසුන් නැහැ අර මේකේ මේසේ යටපැත්තෙන් ගහනවා මමයි බාසුන් නැහැ හදපු දිනේ මේකයි කියලා දැන් මෙයා මේකට නමක් ගහන්න යන්නේ නැහැ. ඒ කියන්නේ හදපු සංස්කාරේ මගේ කියලා ගන්න නැහැ. එතකොට හදපු සංස්කාරේ මගේ කියලා ගන්න නැත්තම් ආන්නේ තෙන්ද නිව සංඥා නා සංඥායතන කියන එකට යන්න පුළුවන්කම කියන එක තියෙන්න වෙනවා. එතකොට මෙසේ වදාලා කල්ලි ආයුෂ්මත් ආනන්ද ස්ත්‍රිය මහන්සේ භාගතුන් වහන්සේට මේ විදිහට කිව්වා. ස්වාමිනේ මේ ශාසනයේ මහානතෙන් මෙසේ පිළිපන්නේ. ඉතින් මාංශින් පෙර කර්ම රස්නකොන ලද්දේ නම් මාගේ මේ විපාක භවෙ නොපොතින්නේ. ඉතින් දැන් කර්ම රස්න කරන්නේ නම් මතු විපාක භවෙ වෙනවන්නේ. දැන් යම් පංචස්කන්ධයක් වේද ඒ මුදුරු කරුනි මෙසේ විදර්ශනා උපෙක්කාව ලබයි. ස්වාමිනේ මේ මහානතෙන් පිරිනිවිද කියලා. ඉතින් ආනන්ද හඳුරෝ ඒ වෙලාව වෙනකොට හරියට ඒ ප්‍රශ්නේ අහන්නත් ඒ ප්‍රඥාව හොඳට තිබිලා දෙනවා. ඒ කියන්නේ දැන් අපි කතා කළා මම පිරිමියා කාන්තාව කතාවක් නේද? එතකොට මේ ආනන්දහමුව පෙන්නවා මේ ඇවිල්ලා මේ ඉදන් සත්‍යාව නිවේස කාය ගන්තේ කියන එක ගත්තාම මේක ඕගොල්ලන්ගේ පූර්ව කර්මය. මේ කර්මය ඉඳගෙන තමයි ඕගොල්ලෝ අර තවත් දිහා ගෙනෙක් බලන්නේ. එතකොට මේ පැත්තෙන් ඕගොල්ලන්ට පේන්න ඕනේ මේ හරියෙන් තියෙන මේ සංස්කාර කතාව එන්නේ. ඒ සංස්කාර ඒ සංස්කාරය කියන එක හරියටම ඉඳන් මෙන්න මෙතන තමයි තියෙන්නේ. කියන්නේ පරාමාස කායගන්තයයි මෝහයයි. විදන් සත්‍යයෙන් නම් බය අගතියට යනවා රේඛාවක් ඇඳුත් ඒක මැද්දදී හරියටම ඔය අවස්ථාවේ සංස්කාරයන් කියන ඒවා තියෙනවා. ඒතර මෙන්න මේ සංස්කාරය කියන ඒවට එයා ඒවත් ගන්නේ නැති වෙන්නේ. ඒතකොට නිව සංඥා නා සංඥායතන ලාභිය මොකක්වත් හිතන්නේ නැහැ. මම කාන්තාව ඔයා මම කාන්තාව ඔබ පුරුෂයා කියන කතාවක් මොකද යාගෙන් ඇවිල්ලා අර මගේ ලොසින්ජරේ කටේ දැම්ම වගේ මම එක පාටම සංස්කාර සංසිඳීමේ මුල් අදියරට එයාපත් වෙලා තියෙනවා. එතකොට ඒක නිසා යගේ නෑ. එතකොට බුදුහා ආනන්දහාමුදුරුවෝ වහනෝ. ඉතින් දැන් කර්ම රස කරන්නේ නැත්තම් මෙයා මේ විදිහට කලින් එක හිඳයි මේ ප්‍රශ්නේ දැන් රස කරන්නේ නැත්තම් මෙයාගේ මේ නිර්වාණයක් වෙනවා කියලා. ආනන්දි මේ ඇතැම් මහණේ කිරුණම් පාන්නේ. ඇතැම් මහණේ කිරුණම් නොපාන්නේ. සදායි. ස්වාමීන් යම් හේකින් මේ ඇතැම් මහණේ කිරුණම් පාන්නේ. එතන මානෙක් වෙනවා නොපානේ. ඊට හේතු කවුද? පත්‍තිකාවද? ආනන්දේ මේ ශාසනයේ මානතින් මෙසේ පිළිපන්නේ. මා විසින් පෙර කර්ම රස නොකරන ලද්දේ නම් මාගේ දැන් විපාක භවය නොපොතින්නේ. ඉතින් දැන් කර්ම රස නොකරන්නේ නම් මාගේ මතු විපාක භවයක් නොපොතින්නේ. දැන් යම් උපාදානස්කන්ධ පංචස්කන්ධයක් වේද ඒ දුරු කරමි. මෙසේ විදර්ශනා උපේක්ෂාව ලබයි. හිතේ උපේක්ෂාවට මමේ මගේ සතුටු වේ. මමේ මගේ සතුටු වෙන්නා මේ පුද්ගලයා ඒ තෘෂ්ණාවෙන් බැස ගන්නවා. කියන්නේ අභිනන්දති අභිවදති අජෝසාය තිට්ඨති. ඒ උපේක්ෂාවට සතුටු වන්නා වූ මමයම් ආදී කියන්නා වූ තෘෂ්ණාවෙන් බැස ගන්නා වූ උපේක්ෂාව විඥාණී ඇසුරු කළේ කරන ලද්දේ වේ. ඒ දැඩිකොට අල්ලා ගැනීම ආනන්දේ දැඩිකොට අල්ලා ගැනීම සහිතව මහානතෙම පිරුණම් පාන්නේ නොයි. ස්වාමිනේ දැඩිකොට අල්ලා ගන්න මේ මහානතෙම කුමක් දැලිසේ අල්ලා ගන්න මේ සංඥා නා සංඥා තුන වදා ස්වාමීන් වහන්සේ මහානදේ වුණායි දෙරිකට අල්ලා ගන්නා ලබන ශ්‍රේෂ්ඨ භවය අල්ලා ගන්න ආනන්දේ මහානදේ වුණායි දෙරිකට අල්ලා ගන්නා ලබන ශ්‍රේෂ්ඨ භවය අල්ලා ගන්න ආනන්දේ යම් මේ සංඥා නා සංඥා තිනක් වේද මේ වනායි දෙරිව අල්ලා ගන්නා ලබන ශ්‍රේෂ්ඨ භවය එතකොට මෙයා මේ නිර්වාණයට යන්න මේ පාරදිගේ ගියා ගිහිල්ලා ඉවරලා දැන් මේක උපේක්ඛාවක් ආවා උපේක්ඛාව ආවට පස්සේ උපේක්ඛාවෙන් ගියා අභිනන්දනා කරනවා ඒ කියන්නේ කිව්වේ ආකාස සංඥායතනේ හරි ඒ වගේ තැන් තැන් වලට ගිහිල්ලා ඒ ඕනම ධානයකට ගිහිල්ලා ඒක අපි අභිනන්දනා කරනවා නම් ඒ පුද්ගලයාට නිර්වාණයට යවෙන්නේ නේ අර්ථීන තැනට තමයි යාවේ එවිය යන්නේ අනිත් අතට මෙතන පෙන්නනවා බුදුහාමුදුරෝ දේශනා කරන මේ නිවසඤ්ඤා නාසඤ්ඤායතනේ තමයි දැඩිවල්ලා ගන්න හොඳ භවය කියලා මේ අපේ මනුෂ්‍ය ලෝකේ ඉන්න මිනිස්සු තමයි මේ කය කාරු ගන්නේ මේ මනුෂයා තමයි මේ ලොකු මේ ශ්‍රේෂ්ඨ මනුස්සයා කියලා. මොකටද ඒක උදාහරණයක් ගන්නෙ? බුදුහාමුදුරුවෝ මේක නීප දෙන්නේ. මේ බලන්න මේ තුච්ච කම නේද මනුස්සයාගේ. ඒ කියන්නේ මේ මනුස්සයා පොඩ්ඩක් කල්පනා කරන්න ඕනේ බුදුහාමුදුරුවෝ දිවි ලෝකේ එහෙම උපන්න නම් එහෙම මට මොකද කරන්න පුළුවන්? උඩ පනින්න විතරයි. උඩ පනින්න පුළුවන්. ඒ දිවි ලෝකෙට යන්න බෑනේ මනුස්සයාට. දිවි ලෝකේ දිවුරුන්ට නම් මෙතෙන්ට එන්න පුළුවන්කම තියෙනවා. එතකොට අන්න ඒකයි ඔය අර්ථය. බුදුහාමුදුරුවෝ මේක ඉන්නේ බැලන්ස් කරන්න. මේක තේරෙන්නේ නැති මේ ඕඩය තමයි මේ කතාව. බුදුහාමුදුරුවෝ කියන නෙව සංඥා නා සංඥා කියන තමයි හොඳ බබේ කියන්නේ. එතකොට මම කියන්නේ ඒක. මේ නෙව සංඥා නා සංඥා කියන තමයි මේක අපි මේ ලිස්සන තැනක අපි හිටියේ. ඔය කොයි එකේ හිටියද ලිස්සන. එයා ඉන්නේ මේ ටොප් එකේ. අර මිනිස්සයා කියන එක කෙනා ඉන්නේ මේකේ බොටම් එකේ. පල්ලයට ලිස්සලා දගෙන වැටිලා ඉවර අනිත් අය ඉන්නේ මේ මැද්දේ. අතර කොතන වුණත් මේක ඉන්න බෑ. නමුත් තේරුම් ගන්න ඕනේ අපි ඉන්නේ මේ බොටම් එකේ. ඇත්තම කියනවා මානෙ කියන එක කැපුවාම ඒ මනුස්සයා යන්නේ නොසන්නා නාසන්නේ. මනුස්සයාත් මානෙ කියන එක ඒ වෙලාවේ අයින් කරගත්ත ගමන් මම පෙන්වන්න පුළුවන් ඔය ඉදන් සත්‍යයේ ඉඳන් බය අගදීට මෙහෙම පාරක් තියෙනවා. ඉදන් සත්‍යයේ ඉඳන් කෙලින්ම බය අගදීට එන්නේ. මේ පාර කපමු ගමන් අර අහංකාර සංස්කාරවල තියෙන අහංකාරාගේ අයින් කළ මානෙ කපුව ගමන් යා නොසන්නා නාසන්නා ඇතනේ වෙනවා. ආනන්දිය මේ ශාසනේ මහානතර මෙසේ පිළිපන්නේ වේ. පෙර මා විසින් කර්ම රස නොකරන ලද්දේ ඉන්නවා. දැන් මාගේ විපාක භවය නොවන්නේ. දැන් කර්ම රස නොකරන්නේ නම් මතු විපාක භවය නොවන්නේ. දැන් යම් පංචස්කන්ධයක් වේද ඒ දුරුකරුනි මේ විදර්ශනා උපේක්ෂාව ලබයිද ඉතින් ඒ උපේක්ෂාවට මමයි මගේ සතුරු නොවේ. මමයි මගේ නොකියන්නේ ඒ තෘෂ්ණාවෙන් බැසගෙන නොසිටී. ඒ උපේක්ෂාවට සතුරු නොවන්නා වූ මමයි මගේ නොකියන්නා වූ ඒ බැසගෙන නොසිටින්නා වූ ඒ කියන්නේ නාවිනන්දති නාවිවදති නජෝසාය තිට්ඨති කියන එක වෙන්නේ. ඔහුගේ ඇසුරු කරා වූ විඥානෙ නොවේ. ඒ දැඩිකට අල්වා ගැනීම නොවේ. ආනන්දය දැඩිව අල්වා ගැනීම නැත්තා වූ පිරුණම් පාණියයි කියලා වදාළා. ඒ කියන්නේ මේක සත්‍ය වශයෙන්ම ගත්තාම මේ සංස්කාරවල නිට්ටයයි කියලා අගයක් එයා දෙන්නේ නැහැ. අර ධානයන් කියන ඒවා සකස් කරපු ඒවානේ. ආකාස සංඥායතන ඒවා, විඥානාඤ්ඤායතන ඒවා, ආකින්චඤ්ඤායතන ඒවා, නේව සංඥා නාසඤ්ඤායතන ඒවා ඔක්කොම සකස් කරපු දේවල්. ඒකට මෙයා සකස් කරපු දේවල් කියලා දැනගෙන මේ සංස්කාරවලට නිත්‍යාගයක් දෙන්නේ නැත්නම් ඉතින් ඒ පුද්ගලයාට නිර්වාණයට යන්න පුළුවන්කම තියෙනවා. ස්වාමිනී ආශ්චර්ය, ස්වාමිනී අද්භූතී, ස්වාමිනී ඒ සමාපත්තිය ඇතුළු කොට භාගතුන් වහන්සේ විසින් රෝගියාගේ ඉතර කිරීම වදාරලාදී. ස්වාමිනී ආර්ය වූ විමුක්ෂය කවරයි? ආනන්දේ මේ ශාසනයේ ආර්ය ශ්‍රාවකතුමෝ මෙසේ කල්පනා කරයි. මෙලෝ යම් කාමලොත් එද්ද? පරලෝ යම් කාමලොත් එද්ද? මෙලෝ යම් කාම සංඥාවොත් එද්ද? පරලෝ යම් කාම සංඥාවොත් එද්ද? මෙලෝ යම් රූපයොත් එද්ද? පරලෝ යම් රූපයොත් එද්ද? මෙලෝ යම් රූප සංඥාවොත් එද්ද? පරලෝ රූප සංඥාවොත් එද්ද? යම් කම්පාන වන ධ්‍යාන සංඥාවොත් එද්ද? මේ ආකින්චඤ්ඤායන සංඥාවොත් එද්ද? යම් නේව සංඥා නා සංඥායතන සංඥාවොත් එද්ද? මේ සියල්ල සක්කාය. මේ ඔක්කොම ඕන් බොඩි සක්කාය. සක්කාය කියන දැලිසි අල්ලා ගැනීමක් නැතුව චිත්තයාගේ යම් බෙදීමක් එද්ද යමුත වෙනවනේ. බුදුහාමුදුරුවෝ ගෙනිච්ච ඔක්කොම ධානයන්ගෙන් ධානයෙන්ට ඔක්කොටම ආනෙන්ජ විහාරින් ඔක්කොම ගිහිල්ලා නෙව සංඥා නා සංඥා ඇති නැත් ඔක්කොටම ගිහිල්ලා ඔක්කොම පෙන්ව මේ ඔක්කොම සක්කාය ඕන් බොඩි. මේක තමයි තියෙන්නේ. එතකොට මේකේ අල්ලා ගැනීමක් නැත්තම් ඒ පුද්ගලයාට ඒ නිර්වාණය වෙනවා කියන්නේ. ආනන්දේ මෙසේව නාය මාමසින් කම්පාන වන ධාන සමාධිය හේතු ප්‍රතිපදාව දේශනා කරනවා. ආකින්චඤ්ඤායතන සමාධියට හේතු ප්‍රතිපදාව දේශනා කරනවා. නිව සංඥා නා සංඥායතන සමාධියට හේතු ප්‍රතිපදාව දේශනා කරනවා. ඒ සමාධිය ඇසුරකට රෝගියන්ගේ ඉතර කිරීම දේශනා කරනවා. ආර්ය විමුක්ෂය දේශනා කරනවා. ආනන්දේ ශ්‍රාවකයන්ට වැඩ කැමති වූ අනුකම්පාවෙන් තම ශාස්ත්‍රෝ විසින් අනුකම්පා උපදවා කටයුතු යමක් ේද මාමසේ නියතකොට පැම්බත් ආනන්ද මේ වික්‍රමූලය මේ සුඥාගාරය ආනන්ද ධ්‍යාන සමාධී උපදවා ප්‍රමාද නෝ පසු පසු දැවි නෝ මෙතකොට අපගේ අනුශාසනාව වේ කියලා කිව්වා. විභාගතු වහන්සේගේ වචනේ ආනන්ද හාමුදුරු සතුට සිසිල් පිළිගත්තා කියන එක අපි තියෙනවා. එතකොට ඕගලන්ට මේකේ ඕ එකේ පේන පේන ප්‍රමාණයට තමයි මේකේ භාවනාව සිද්ධ වෙන්නේ. මේක මේ පළවෙනි එක අල්ලගත්තත් මහා විශාල භාවනාවක්. මේ වාක්‍ය මේ ඩයග්‍රෑම් මොකක්වත් නැතුව මේක මේ එන්න පුළුවන්කම තියෙනවා. මොකද්ද මේ කියන්නේ? අනිච්චා භික්ඛවේ කාම තුච්ඡා මුසං මෝස ධම්ම මයා කතමේතම් බාලලා බාලයාගේ විච්ඡේදයක් වාගේ. ඉතින් ඕගලන්ට අර හලින්දකාණී සූත්‍රයේ කරලා අපි ගත්තා වූ අවබෝධය තියෙනවා. කාමයේ කියන එක මේ පැත්තෙන් හැදුවා. අර ප්ලෑන් එකක් ගැහුවා. දැන් මේක කරකු කරකු තියාගන්නනේ මම මේ හදන්නේ. එතකොට මේක නිසා තමයි මේ නිත්‍යභාවය කියන කතාව. එතකොට පළවෙනි එක මෙනවා මේ කාමයේ මම සකස් කරන දෙයක්. මේක මං කරකවන්නේ නැත්තම් මේ කතාව වෙන්නේ නැහැ. එතකොට එහෙනම් නිත්‍යභාවයක් කොයින්ද කියන එක තමන්ට එනවා. එතකොට පළවෙනි වචනේ මෙතන ඒ ඩයග්‍රෑම් එකේ අවබෝධයෙන් තමන්ට තේරෙනවා. එතකොට එතන අනිච්චා භික්ඛවේ කාමා කියන කතාව වෙනවා. ඉතින් මේක තුච්චයි. තුච්චයි කියන එකද පැහැදිලි කරන හිස් දෙයක් කියන ගති උත්තක් නැති දෙයක් නේද? තුච්චයි. ඒ වගේම මෝස ධර්මයක්. මුසා මෝස ධර්මයක්. එතකොට ඊළඟට අපි දන්නවා අමෝස ධර්මය කියන්නේ නිර්වාණයයි කියන එක. ඊළඟට වෙන්නනවා මේ මායාවකින් කරන ලද්දක් වෙන්නේ. විඥානේ මැජික් කාර්යයක් නේද? ඒ මායාවකින් කරන ලද්දක් වෙන්නේ. බාලලාපන. බාලයාගේ වචනේ. එතකොට මේකෙන් ඇති වෙන්නේ අභිජ්ජා ව්‍යාපාද සාරම්භය. ඔන්න ඔය තුන තමයි ඇති වෙන්නේ. එතකොට අපි සාරම්භයේදී පෙන්වුවා මේ දිනන්න බැරි කම්පිටිෂන් එක. කිසිම ආකාරයකින් දෙන්නන්න බෑ. අද මං කිව්වනම් මේ කෑම රහයි මේ කෑම රහයි කිව්වම හෙට මට තව එක්කෙනෙක් කෑමක් ගෙනල්ලා පෙන්නනවා. මේ බලන්න මේ මං දන්නවා මේක මේ විදිහට හදන්න මේ ඔව් එදකට එක තව එක්කෙනෙක් කියනවා තව විදිහට. ඒතුළු ආහාර පැත්තෙන් ගත්තාම මේකේ කිසිම ආකාරයකින් සැනසීමක් වෙන්නේ නැහැ. ඔය එක මහා දේව රජුරු කියලා රජ කෙනෙක් හිටියා. ඒ රජුරුවා මුහිමියා දිව්‍ය ලෝකෙත් කියලා රූල් කළා. සක දෙවියන්ගත් එක ෂෙයා කරගෙන රූල් කළා. බොහෝ කාල ජීවත් වෙනවා. ඉතින් අන්තිමට ගත්තාම මැරෙනකොටදී මේ අර උයනට ඇවිල්ලා හිටියේ මොකද්ද මිනිසුන්ට කියන දේ කිව්වා. මම මෙච්චර රස විඳලා සැප විඳලා කාමේ නම් ඉවරක් වෙන්නේ නැහැ කියලා කියන්නේ. කාමේ අවසන් නැහැ. මේකේ කෙලවරක් නැහැ. ඔගොල්ලෝ අද මේ ගියේ හොඳයි කිව්වනම් හිට තව ගියක් ඊට වඩා හොඳ ගියක් ඔගොල්ලෝ දකිනවා. ඒතකොට මේක ඉවරයක් වෙන්නේ නැහැ. කොච්චර කරත් දැන් මුදල් හොයන්න හොයන්න ඕක ඉවරයක් නැහැ. ඔන්න ඔය අර්ථය ගත්තත් Tamanට තේරෙනවා. එතකොට බුදුහාමුදුරුවෝ මේක දීන් දෙකටම ගැනීලා බුදුහාමුදුරුවෝ පෙන්නවා. මේක කිසිම ආකාරයකින් Tamanට සැනසීමක් ගන්න බෑ. මම මේව අයින් කළා මේ කාම සංඥාවන් කියනවා අයින් කළා ගත්තත් අන්තිමට අපි පෙන්නවනේ අර ආකින් ඥානයතනේ කම්පිටිෂන් එක. හත්වෙනි ධානයේද අටවෙනි ධානයේද නැත්තම් නිරෝධ සමාපත්තියද පෙන්වනවා නේද? මට කවදාවත් දිනන්න පුළුවන් කම්පිටිෂන් එක නෙමෙයි මේක. එතකොට දැන් මම කියනවා මට බොහෝ කාලයක් හත් වෙනි ධානයේ ඉන්න පුළුවන් කියලා මිනිස්සෙක් හැටියට. දැන් මම වේල් තුනක් කනවා නම් ඕගලන්ට පේනවා. අර වේල් එක වේලක් කන මිනිස්සයා මට වඩා දිනලා. ඇයි යා එක වේලක් කාලා ඉතුරු ටිකේ අරකේ ඉන්නවා. මම වේල් තුනක් කනවා නම් මට එතනත් නැහැ පේනවා. ඔය වගේ බලුවහම මේ කම්පිටිෂන් එක දිනන්න පුළුවන් එකක් නෙමෙයි. ආන්නේ තෙන්දි යා අර නිරෝධය සංඥාව ලාභයක් කියලා ගන්න නැති තත්ත්වයට. ඉතින් අන්න මේ විදිහට සිතීම හේතු කොටගෙන මේ පළවෙනි පැරග්‍රාෆ් එක මතක තියාගෙන ඒක භාවනා කිරීමෙම තමන්ට සෑහෙන දුරකට යන්න පුළුවන්. එතකොට ධර්මකාරණා මේ සූත්‍රයේ එක එක කාරණාවෙන් කාරණාවට මෙනෙහි කිරීමයි තියෙන්නේ. විශේෂයෙන්ම ඕගොල්ලෝ බැලිය යුතු දේ තමයි අර විදිහට අරක බලන්නයි මනස විශාල වුණාම මෙන්න මේ කාරණේ තේරුම් ගන්න උත්සාහ කරන්න. මේක හරි වැදගත්. වටිනා වූ ධර්මය. මේ පරාමාස කාය ග්‍රන්ථි ඉදන් සත්‍යයට ඇදෙන්නා වූ අවස්ථා තුන මේ පෙන්වන්න. අවිද්‍යාව, අභිනිවේෂයයි, මෝහයයි. එතකොට මේ අවස්ථා තුන තේරුම් ගන්න මේ තුන නිසා මේක මේ බෝල කුඩුව ඇකිලෙනවා. අර අවිද්‍යාවෙන් මං ඉඳන් සත්‍යයට බහින කොටත් මේ කතාව සිද්ධ වෙනවා. මේක සිද්ධ වෙන්නේ අර හමුවේ මමම එක්කව වෙලා ඉන්න අවස්ථාවේදී ප්‍රසන් මූමන්ට් එකේ. අර බලලක පාටම ගියා. හිතන්නේ නැතුව ගියා. ආන් ඒ වගේ ගිය අවස්ථාවක් අනාගතයක් ගැන සිතන්නේ නැහැ. මම මැරෙයිද කියලා හිතීමක් මොකුත් නැහැ. අන්න ඒක වගේ අර මිනිස්සු දැකගම සුබයි කියලා ගත්තා මේකට ගියා. එතකොට අර අපි කියවනේ වාක්‍ය තුනක් අර පෙර මෝහය ඒ දෝෂ සහිතව ජීවත් වීම පානාති පාතය. දැන් අවිද්‍යාව ලෝභ සහිතව ජීවත් වීම අදත්තාදාම. අන්නේ අර්ථය තමන් කල්පනා කරනවා. මේක තමයි මේ බුදුහාමුදුරුවෝ මෙතන මේ කියලා තියෙන්නේ. ඒකට මේකත් එක්ක මේක අපි ඇතුළට මේ ඇකිලෙනවා කියන එක. මේ ඩයග්‍රෑම් එකේ ඇකිලීම තමයි ඔයගොල්ලෝ තේරුම් ගන්න. එතකොට අපි කියනවා මේක පරාමාස කායේ ඉදන් සත්‍යයට ඇදින්නා වූ අවස්ථාවක් තුනක් තියෙනවා. ප්‍රසන් මොමන්ට් එකේ අහණය මොන එකා වෙලා ඉන්නවා. ආයිත් අවස්ථාවක් තියෙනවා අහණය මොන එකා වෙලා ඉන්නවා. හැබැයි ප්‍රසන් මොමන්ට් එක නෙමෙයි. ආන්නේ මේ වෙලාවේදී මේ ඉදන් සත්‍යයට ගත්තා වූ දේ පරාමාස කාය ග්‍රන්ථියට තවින්ග ගන්න. අන්න ওই දෙක තේරුම් ගත්තා නම් අන්න අන්න ධර්මේ වටිනා වූ ධර්මයක්. ඊටාමත් ශ්‍රේෂ්ඨ වූ ධර්මයක් ඔහු තේරුම් ගත්තා වූ